හරි, මේ මාත් හරි රෙකෝඩින් එකක් තියනවා. අපි ඩිස්කස් කරගෙන යන්න.
මේ සමා වෙන්න ඕන ඔබතුමියගේ ප්‍රශ්නේ හායි යොමු කළා නම් හොඳයි. මේ
මට තියෙන ප්‍රශ්නේ තමයි දැන් සාකච්ඡාවේදී යෙදුණු කරුණු එක්ක දැන් ඉතිසේකොල එකතු වෙලා කොහොමවත් අර ගෙම් දෙක හදන්න බෑ වගේ, දැන් ඒක එකතු වුණා විතරක් කියලා තේ එකක් හැදෙනවා කියලාමත් අපිට කියන්න බෑ. ඒකට තව ක්‍රියාවලියක්, ඒ කියන්නේ ක්‍රියාවලියකුත් සම්බන්ධ වෙන්න ඕනේ කියන එකද සිතන කියන්නේ, ඒ කියන්නේ හේතු විතරක්ම නෙමෙයි එකතු වෙලා පටිච්ච සිංගියටි යෑමක් වෙන්නේ, තව ක්‍රියාවලියකුත් ඒ සඳහා සම්බන්ධ වෙන්න ඕනේද කියන එකද ඒ උදාහරණයෙන් දෙන්න හදන්නේ කියන එක තමයි මට පැහැදිලි කරගන්න ඕනේ.
තමා මේ ස්වාමීන් වහන්සේ උදාහරණෙන් දෙන්න හදන එක කිව්වේ නෑ, මොකද කට්ටියව හිතන්න පුරුදු කරන්න. ඒ කියන්නේ මේක නෝනින් විමසුවොත් තමයිනේ දහම් කරුණු අවබෝධ කරන්න පුළුවන් වෙන්නේ. ඒ වුණාට ඉතින් අපිට සාමාන්‍ය මන්නේ සලා අදස්සක් දෙන්නම්. ඒකත් එලා එතකොට ඒ පටිච්ච සමුප්පාදයේ තේරුම් ගැනීමනේ ප්‍රධාන අරමුණ. මම ඉස්සෙල්ලා කිව්වා වගේ, ඒ කියන්නේ ඉමස්මින් සති ඉදං හෝති, ඒක කෙටියෙන් ගත්තොත් ඉමස්මින් අසති ඉදං නහෝති කියන ධර්මතාවය. ඒ කියන්නේ මෙය ඇති කලෙහි මෙය වේ, මෙය නැත්තං ඔහම වෙන්න බෑ කියන, ඔව් ඒ අදහස තේරුම් ගන්න තමයි ඔය උපමා එක එක විදිහේ උපමා යොදාගන්නේ. ඒකෙදි උන්වහන්සේ ගත්තේ මං මේ අලුත් ඉන්න හින්දා පොඩ්ඩක් ආයේ උපමාව මතක් කරන්නම්. කිරිටයකක් හදන්න මොනවද හේතු කියලා හෙව්වොත් අපිට පේනවා සීනි, තේකොළ, කිරිපිටි, උණු වතුර. ඔය ටිකෙන් කිරිටයක් හදන්න. අහන්න. මේ එතකොට කිරිතේ එකක උපමාව ගත්තේ, ඒක සාමාන්‍යයෙන් හැමෝම දන්න එකක් නේ. ඉතින් සාමාන්‍ය ලෝකෙට අයිති විදියට මුලින්ම හේතු ටිකක් අහු වෙනවා ඒ කියපු හතර. ඒ මූලික කිරිපිටි, සීනි, තේකොළ, උණු වතුර. ඊළඟට උන්වහන්සේ මේ හිතන්න කරුණක් දුන්නා ගෙම්බෙක්ව කියන එක. ඒ කියන්නේ කිරිතයකෙන් ගෙම්බෙක් හැදෙන්න, හරි ගෙම්බෙක් මතු වෙන්න, ගෙම්බෙක් පනින්න වගේ අදහසක්. ඒක වෙන්න පුළුවන්ද කියලා. ඒක මං හිතන්නේ දැන් බොහොම පහසුවෙන් තේරුම් ගන්න තමයි ඒ වගේ උපමාවක් ගන්න. මොකද හැමෝම දන්නවනේ අර හේතු ටික එකතු කරලා ගෙම්බෙක්ව හදන්න බැහැයි කියන එක.
බැහැයි කියන්නේ.
ඔව්. ඉතින් එතන එක්තරා විදිහක දැන් අපි ගෙම්බෙක් පනින්න බැහැ කිව්වත් එක්තරා විදිහකට අහු වෙන්න පුළුවන් අර නැහැයි.
නැහැයි
කියන. ඔව්. නැහැයි කියන එකෙන් අපි ආයේ අහු වෙනවා. නැත කියන එකනොත් තියනවා කියන එකට අහු වෙන අදහසකුත් තියෙනවා. දැන් ඇත නැත කියන දෘෂ්ටි දෙක. ඒකට ඇත කිව්වත් ඒක තියෙනවා, නැත කිව්වත් තියෙනවා. ඒකත් මං හිතන්නේ තේරුම් ගන්න පුළුවන් නේද? ඒ වල ඔකට අයිති දෘෂ්ටි. ඒකට අපි පටිච්ච සම්පදායට යනකොට ඒ ලෝකයාට තියෙන දෘෂ්ටි කැඩෙන්න ඕන. ඒකත් ඔළුවේ තියාගෙන ඊළඟට මම පටිච්ච සමුප්පාදේ මතක් කළානේ. මේ ඇති කලෙහි මේ වේ, මේ නැත්තම් ඔහොම වෙන්න බෑ කියන ධර්මතාවයට යන්න තමයි මේ උපමා දෙන්නේ. එතකොට අන්න ඒකට අදාළ හැඟීමක් එන්න ඕන මේකේ. ඉතින් ඒකෙදී දැන් උන්වහන්සේ දැන් මම හිතන්නේ අන්තිම සාකච්ඡාවේ හොඳට ප්‍රශ්න කළා මේ හේතු වලින් ගෙම්බෙක් ඇති වෙන්න පුළුවන්ද කියන එක 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 විදිහට අර මේ පටිච්ච සමුප්පාදයේ අංග වලිනුත් ඒක විස්තර කළා. ඒ කියන්නේ ගෙම්බෙක්ව සම්බන්ධ කරගෙන නේද ගෙම්බෙක් කියන නාම රූපයක් ඇති වෙන්න පුළුවන්ද? ගෙම්බෙක්ව කියන විඥානයක් ඇති වෙන්න පුළුවන්ද? ගෙම්බෙක්ව කියන සලආයතනයක් ඕ වගේ ගෙම්බෙක් කියන සංකාරයක් එහෙම නැත්නම් ඇති නැති වෙන ගෙම්බෙක් වෙනස් වෙන ගෙම්බෙක් අපි සාමාන්‍ය භාවනා කියලා දාගන්න සතර මහා ධාතු වලින් හැදිච්ච ගෙම්බෙක් වගේ දාන්න පුළුවන් හැම එකම නේද?
ඔව් ඒ සත්‍යතාවය
ගෙම්බෙක් ඒ වගේ වරත් කියලා එකක් තමයි හැදිච්චේ එකක් වාස්න අංග තේරෙන්න යන පැත්තම වාස් ධර්මයි මොකමද වෙලින් ඔකහට කියලා. එතකොට ඒකේ නැහැ කියන උත්තරේ දුන්නොත් ටිකක් පරිස්සම් වෙන්න ඕන නැහැ කියන එකෙන් අර නැති ගෙම්බෙක් හදාගෙන කියන එක. ඉතින් දැන් අපිට මම හිතන්නේ සාමාන්‍ය අවබෝධයක් තියනවා ගෙම්බා කියන එක මේකට කිසිම අදාළත්වයක් නැති එකන්නේ.
ඔව්
මේ කිරිතයකට.
ඔව්
ඉතින් ඒක දාලා දැන් ඇහුවේ අන්න අර හේතු ටිකෙන් ගෙම්බෙක්ව හැදෙන්න පුළුවන්ද? ගෙම්බෙක් හැදෙනවද? ගෙම්බෙක් කියන කතාව. එතකොට ඊළඟට ඇහුවා කිරිතේ කියන ගෙම්බා හැදෙන්න පුළුවන්ද ඔකේ? මම කියවන්න ටිකක් තේරුම් ගන්න ඕන නේද?
ඔව් ඔව්.
කියන්නේ අපි මේ කිරිතේ කිව්වත් ඒකත් අර ගෙම්බා වගේ කරුණක් කියන එක පොඩ්ඩක් හැඟීමක් ගන්න ඕන. ඒක ඒ උපමාවක් ඉස්සෙල්ලා මේ මොන අදහසින්ද මේක කිව්වේ කියන එක මේ තේරුම් ගන්න වෙනවා. ඒ උපමාවක කියන ඇයි මේ උපමාව ගත්තේ කියන එකට. ඉතින් ඒ උපමාවේ අදහස් තේරුම් ගන්න ටිකක් හිතන්න ඕන. ඒක කෙලින්ම කියනවා නම් මේකටයි ගත්තේ කියලා කියන්න පුළුවන් නේ. ඊටත් වඩා මේක අරණුවණින් විමසීම ප්‍රඥාව වැඩෙන විදිය විමසීමක් තමන්ගේ පැත්තෙන් වෙන්න ඕන. කියන එකත් ඇතුළ තමයි මේ උපමාව අරගෙන ඊළඟට අර අන්තිමට ප්‍රශ්න කරපු එකේ මම හිතන්නේ අර එක මහත්මයක් හොඳට ඒකට මේ හිත හිතා උත්තර දුන්නා. හිත හිතා නෙමෙයි ඒක අවබෝධයක් ඇතුළ වගේ කියලා අපිට හිතන්න පුළුවන්. ඒ කියන්නේ දැන් කිරිපිටි සීනිත ඒකල උණුවස්තර වලින් කිරිත එකක් කියන එකක් හැදෙන්න බෑ කියන. දැන් ඔන්න බලන්න ඒක අර සාමාන්‍ය ලෝකෙට අයිති විදිහට හිතනවට වඩා එතන වෙනස් පැත්තක්නේ. අපි ඔක්කොම පටන් ගන්නකොට හිතන්නේ එකෙන් පුළුවන් කියලානේ. එනවා ටිකක් නොනින් හිතනකොට වෙනවා මේ කිරිත එකක් ඒ මතුවෙන්න බැහැ වගේ අරහසක්. ඒ කියන්නේ ඒ කරුණ තේරෙනවද? මොකද මේ උපමාව ටිකක් තේරුම් ගන්න ඕන. ඔතන හිතන්න ඕන.
ඔව් ඒ දේවල් වෙන වෙනම කියන්නේ එකෙන් ඒකේ හේතු වෙන වෙනම ගත්තාම ඒ ටික එකතු කරලා ඒ දේම හදනවා කියලා අපිට කියන්න බෑ නේද? ඒ
ඔව් ඒ කියන්නේ අපි කිරිතේ කියන එක දන්නේම නැහැ කියලා හිතන්.
දන්නේම නැහැ.
වෙන සීනි තියනවා. සීනි දන්නවද මේ කිරිතේ එකක් හදන්න පුළුවන් කියලා එයාගේ? නැහැනේ. ඒ වගේ උණු වතුර දන්නවද කිරිතේ එකක් හදන්න පුළුවන් කියලා? කිරිපිටි දන්නවද කිරිතේ එකක් හදන්න පුළුවන් කියලා? ඒ ඊළඟට මොනවාද? තේකොළ දන්නවද කිරිතේ එකක් හදන්න පුළුවන් කියලා? එහෙම එහෙම බැලුවොත් ඒ හේතුවට කිසිම අදහසක් නැහැ නේ මේ ඵලය ගැන.
ඵලය ගැන.
ඔව්. ඊළඟට ඒවා හේතු මේ කීපයක් එකතු කළොත් ඔක්කොම එකතු කළොත් නැත්නම් වෙන වෙනම ගත්තොත් එහෙම නැත්නම් ඒ එකකින්වත් කිරිතයකක් මතුවෙනවද? එහෙම ඒ මතුවෙන්න විදිහක් නැහැ. ඊළඟට ඔය හේතු ඔය ටික එකතු නොකළොත් කිරිතයකක් හැදෙනවද කියන ප්‍රශ්නෙත් ඇහුවා මම මේ ටිකක් මතක් කරනවා ආපු ඒවා. ඊළඟට අදහසක් ආවා ඊවයින් එකකින්වත් එකතු කරලවත් වෙනවමත් මේක හදන්න බෑ. ඊළඟට ආව අදහසක් මේ ටික එකතු කරලා අර කලතන එකෙන් කලවම් කරන
ක්‍රියාවලියෙන්
ක්‍රියාවලියෙන් කිරිතයකක් හැදෙනවාද? එතකොට දැන් ඔන්න දැන් හේතු ගැන අර ඉස්සෙල්ලා කියපු හේතු ටික කතා කරන්න බැරි වෙනවා නේද? මේ කලවම් කිරීමේ ක්‍රියාවෙන් කිරිතයකක් හැදෙනවද කියන එකට ආවා ඊළඟට. ඒකට අර සමාන උපමා ටිකකුත් ගත්තා පහන් දැල්ලේ එකෙත් ඔය වගේමයි තියෙන්නේ. පෙළුයි ඉරයි කිය
හේතුෂයවීමෙන් ක්‍රියාවලියත් එක්ක හැදෙනවද කියන කතාව.
ඔව්. හේතු වැයවීමෙන් මේක හටගන්නවද කිය. ඔව්. එතකොට ඒකම අර පහන් දැල්ලේ උපමාව ගත්තා අපේ ඔය නන්දකෝවාද සූත්‍රේ ඒක තියෙන උපමාවක්. තෙලුයි තිරයි පහන පහන නැත්තම් පහන් දැල්ල නිසා ආලෝකය කියන එක. තෙලුයි තිරයි දැල්ලයි කියන ටික හේතු කියලා ගත්තොත් ආලෝකේ කියන අන්න ඒ වගේ සම්බන්ධෙත් ඒකත් සමාන උපමාවක්. ඊළඟට ඔතන අර ක්‍රියාව නිසා මේක උපදිනවද කියන තැනින් ඊළඟට ඒකට උපමාවක් ගත්ත අර ෆෑන් එකක් කරකිනකොට රවුමක් වගේ පේන එක නේද? එතකොට මේ රවුම කියන්නේ ඒ ෆෑන් එකද හේතුව? ෆෑන් එක නැතිලා තිබුණත් රවුමක් පේන්නේ නැහනේ. එතකොට එතනත් ආව අර කැරකීමේ ක්‍රියාව හේතුව කළොත් රවුම ඵලය කියලා තැනකට ආවා.
හේතුවත් තියෙන්න ඕනේ නේ තැනක.
දැන් ඒක උමක් පේන එකට හේතුව ඒ තටු තුනක් තියෙන ෆෑන් එකද? ඒක හරියට අර කිව්වේ හේතුව සීනි කිරිපිටි තේකොළද ඇහුවා වගේ. එතකොට ඒ ෆෑන් එක කියනවට වඩා ඔක ඊළඟට එනවා කරකැවීම නිසායි රවුමක් තියෙන්නේ නේද? ඒ කියන්නේ අපි කරකැවෙන වෙලාවට ඔකේ හේතු කියන්න කියලා අපි ෆොටෝ එකක් ගත්තොත් ෆොටෝ එකේ තියෙන්නේ මොනවද? ආයි මයික් එකක් ඕන් වෙලා පොඩ්ඩක් මියුට් කරගන්න.
හරි දොර චුට්ටක් පාන්න.
මේ එතකොට අර කැරකෙනකොට මේ රවුමක් පේන එක මේ මේ වෙලාවේ මේ හරියට වහිනවා මන් දන්නේ මේ සද්දේ වැඩිද කියලා. මං කියන ඒවා ඇහෙනවනේ නේද?
ඇහෙනවා.
ඔව්.
නෑ අපිට වාදාවක් නෑ මහත්මයා. කතා උත්තරයක්.
ඇහෙනවනේ. ඔව්. ඒ රවුමක් පේනකොට අපි ඕක ෆෑන් එක කියලා මොකක් හරි දැන් රවුමේ හේතු හොයන්න කියලා අපි ඒ වේගෙන් කරකෙන එකේ ෆොටෝ එකක් ගත්තොත් එහෙම ස්නැප්ෂොට් එකක්. එතකොට ආයේ රවුමක් පේනවද ඒකේ? නැත්තම් ඒ නැහනේ ෆෑන් එක නැවතුණ ෆොටෝ එකක් නෙන්නේ නේද? එක ක්ෂණයක ගත්තොත් එතකොට එහෙම අපි රවුමේ හේතුව හොයන්න ගිහින් අර ඒ කියන්නේ ක්‍රියාවලිය නැවැත්තුවොත් එහෙම රවුමත් නැහැ. හරි. එතකොට අන්න එතන අර හේතුව එතකොට ෆෑන් එක වෙන්න බැහැනේ නේද?
ඔව්ම දැක්ීමේ ක්‍රියාවලිය ෆෑන් එක වෙන්න බෑ.
ඔව්. රවුම දැක්වීමේකට තියෙන්නේ මේ
හේතුව
කැරකීමවලියනේ කැරකීම නිසායි රවුම.
ඔව්.
හරි. දැන් ඔතන දැන් ඇත්තටම මේ ඒගොල්ලෝ හිතන්න ඕන තැන දැන් අපි හරි පටිච්ච සමුප්පාදයට එනකොට තියෙන ලක්ෂණ ටික දැන් හේතුව ඵලය තිබුණට හේතුවයි ඵලයයි අතර තියෙන ඕන සම්බන්ධතාවයනේ මේ පටිච්ච සමුප්පන්න බව කියන්නේ. ඒ සම්බන්ධතාවය තමයි ඉතින් මම අර හතරකින් විස්තර කළේ. ඉමස්මින් සති ඉදං හොති ඉමස්ස උත්පාදා ඉදං උප්පජ්ජති ඉමස්මින් අස්සති ඉදං නහොති ඉමස්ස නිරුද්ධා ඉදං නිරුද්ධති කියන කරුණු නේද? එතකොට අන්න ඒකට ගැළපෙනවද දැන් මේ හොයාගත්තු හේතුයි ඵලයයි කියලා බැලුවොත් මේ අර උපමාවේ මොකද්ද මේ ගන්න හදන අදහස කියන එක ටිකක් මම හිතන්නේ අදහසක් ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ අපි සාමාන්‍ය ලෝකෙන් හිතනවට වඩා මෙතන ටිකක් ගැඹුරක් තියෙනවා ඒකේ ගන්න ඕන අදහස. මොකද ලෝකෙට ආයිති කරුණා නෙමෙයි මේ ලෝකෝත්තර දර්ශනය කියන එක. මේක පෙරණොයසු විරුද්ධ ධමයක් කියලානේ බුදුරජාණන් වහන්සේම පවසන්නේ. ඒ කියන්නේ අපි දන්න එකක් නෙමෙයි අපි දන්නවා මේ අහලා තියෙන වචන වලින්. ඒකට ඒක දකින්නවයි කියන එක ලේසි වැඩක් නෙවෙයි. ඒකට ඒ නිසා තමයි ඒක වගේ උපමා අරගෙන මේ උත්සාහයක් ගන්න.
මේ වගේ දෙයක් කියන්න උත්සාහයක් ගන්න.
ඔව් ඔව්. එතකොට දැන් අර කැරකීමයි රවුමයි කියන එක ගත්තොත් දැන් ගැළපෙනවද බලන්න ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති කියන ඒවට. යන්නේ ඈති කල්ලි නෑවි මේ නැත්තං ඔහු වෙන්න බෑ කියන කාරණේට නම් ටිකක් ගැළපෙනව නේද? කැරකෙනකොට රවුම තියනවා කැරකෙන්නේ නැත්තං රවුම නැහැ. ඔව්. ඒ එක පැත්තකින් මූලිකව ගැළපෙනවා. හැබැයි ඔය පටිච්ච සමුප්පාදයේ කියන එකේ තියෙනවා අපි අර සමහර සූත්‍ර ගත්තොත් කච්චායනගත සූත්‍රය වගේ ගත්තොත් සමුදය දකිනකොට මොකද්ද දුරු වෙන්නේ? මොකද්ද පිහිටන්නේ නැත්තේ? දෘෂ්ටියක් පහ වෙනවා. මොකද්ද? ලෝක සමුදය දකිනකොට ඒ කියන්නේ අටගත් නැහැටි දකිනකොට නැත කියලා දෘෂ්ටියක් මතයක් තිබුණා නම් ඒක පිහිටන්නේ නැහැ. හරි? ඒගෙමනි ඡෝදේ අවබෝධ වෙනකොට ඇත කියලා දෘෂ්ටියක් තිබුණා නම් ඒක පිහිටන්නේ නැහැ. ඒක සූත්‍රය මතක් කළොත් ලෝක සමුදයංකෝ කච්චාන යථා භූතං සම්්‍යප්පඤ්ඤාය පස්සතෝ. ඒ කියන්නේ ලෝක සමුදය ඒකේ යථා භූත ස්වභාවය සම්්‍යප්පඥාවෙන් දැක්කෝ යා ලෝකේ නත්තිතා මේ ලෝකේ නැත කියලා අදහසක් තිබුණා නම් සා නහෝති යන්නේ ඒක සිහිතන්නේ නැහැ කියනවා. ඒ වගේම ලෝක නිරෝධංකෝ කච්චාන යථා භූතං සම්්‍යප්පඤ්ඤාය පස්සතෝ නිරෝධය සන්න ප්‍රඥාවෙන් දැක්කොත් යා ලෝකයේ අත්තිතා සානහෝති ඒ ලෝකේ ඇත්ත කියලා එහෙම මතයක් තිබුණන අන්න ඒක පිහිටන්නේ. එතකොට එතනත් මේ ඉදප්පච්චේතාවමයි විස්තර කරන්නේ ඒක කොහොමද වෙන්නේ මේ ඉමස්මින් සති ඉදං හොති ඉමස්මින් අසති ඉදං නහොති කියන කාරණය තේරුම් ගැනීම තුළ ඒක දැක්ම තුළ. එතකොට ඒක එක පැත්තක් පටිච්ච සමුප්පන්න බව දකින්නකොට අනිත් එක තමයි මෙතන වැදගත් කරුණක් තියෙනවා. දැන් මේක කාලයට අහු වෙන්න බෑ. ඉමස්මින් සති ඉදං හෝති කියනකොට පෙරපසු නොවි ඒ කියන්නේ හේතුවයි ඵලයයි එකට තියෙන්නත් ඕන නේද? හේතුව තිබිලා ඵලය නැති වෙන්නත් බෑ, ඵලය තිබිලා හේතුව නැති වෙන්නත් බෑ. මේ පටිච්ච සමුප්පන්න සම්බන්ධතාවයේදී අනෙක් කරුණ තමයි තේරුම් ගන්න ඕන. මේක ඉමස්මින් සති ඉදං හෝති කියන්නේ මේ ඇති කල්ලි එය වේ කියලා නෙවෙයි. මේ ඇති කල්ලි මේ වේ කියන කරුණ. දැන් අපි අදුගානේ ඔන්න ඔය කරුණ වලටවත් ගැලපෙනවද කියන එක තේරුම් ගන්න ඕන මේ පටිච්ච සම්පන්න භාවය නම් දකින්න. එතකොට ඔය කියපු කරුණ වල දැන් අර කියපු ඒවයි නොගැලපෙන තැනක් තියනවද? දැන් හොඳට බැලුවොත් තේයි අර කිරිපිටි සීනිතේකල වලින් කිරිතේක කියනකොට නම් මේක ගැලපෙන්නේ නැහැ කියලා.
ඒ
කියන්නේ
ඔව්
නේද? එතකොට මේකට ගැලපෙන්නේ නැහැ කියන්නේ අරක ලෝකෙට අයිති හේතුඵල සම්බන්ධතාවයක් කිව්වා මිසක් මේ ලෝකෝත්තර දර්ශනයට ආවේ නැහැ. පටිච්ච සමුප්පන්න බව කියන ඒ හේතුඵල සම්බන්ධතාවයට ආවේ නැහැ. එතකොට ලෝකෙට අයිති හේතුඵල සම්බන්ධතාවය කියන්නේ ඇත්තටම කර්මඵලවාදයක් වගේ කම්මස්ස කතා සම්මාදිට්ඨියට අයිති. එතන ලෝකෝත්තර දර්ශනය කියනකොට ඒ කම්මස්ස කතා සම්මාදිට්ඨිය නෙවෙයි. මේක චතුසත්‍ය සම්මාදිට්ඨිය. එහෙම නැත්නම් ලෝකෝත්තර සම්මාදිට්ඨිය. කොට අන්න ඒ අදහස ගැන යම් කිසි සංගීමක් ගන්න තමයි ඒ උපමාව. මේ මං හිතන්නේ උන්වහන්සේ ගොඩාක් ඔය ප්‍රශ්න කර කර අහන්නේ මේක තේරුම් ගත්තද මේ හැඟීම ආවද කියන එක බලන්න තමයි ඒ ප්‍රශ්න කරන් ටික තියෙන්නේ.
ඔහොම ස්තුති ඒ විස්තර කිරීමට. මන් දිගටම ඩිස්කෂන් එකට සම්බන්ධ වෙලා තව ටිකක් තේරුම් ගන්න බලන්නම්. මොකද මම තාම මුලම අවතියේ ඉන්න හින්දා තව ටිකක් අහුම්කම් දීලා තේරුම් ගන්න වෙනවා.
හොඳයි හොඳයි. ඉරුවන් සරණයි.
ඉරුවන් සරණයි.
කාට අහන්න මොකුත් තියනවද? මේ සම්බන්ධ
එතන එක ඒ උදාහරණය පටිච්ච සමුප්පාදයට සම්බන්ධ කරන්නේ කොහොමද?
ඔව් ඒ සම්බන්ධ කරන්න ඉතින් අර එතන කියන ඒ උපමාවේ අදහස අපි තේරුම් ගන්න ඕන මේ ඒ පටිච්ච සමුප්පන්න බව දකින්නකන් ඒකේ අර අඩුවක් තියෙනවා. ඒකයි අර දැන් කිරිපිටි සීනිතේකොළ වලින් ඒක හදන්න පුළුවන් කියලා හිතන එක අර ගෙම්බෙක් පනිනවා වගේ වැඩක්. හැබැයි ලෝකෙට අයිති මතේ ඉඳලා ඕක තේරුම් ගන්න ටිකක් අමාරුයි. මොකද අපි ඉන්නේම අපේ ජීවිතේ වෙලා තියෙන එහෙම පුළුවන් කියලානේ.
එහෙමයි.
දැන් පොඩ්ඩක් අර ලෝකෙට අයිති විදිහට වඩා ටික ටික වෙනස් වෙනවා නේද මේ දකින්න විදිහ.
එහෙමයි එහෙමයි. දැන් අපි දැන් කිරිතේක ගත්තාම සීනි උණුවත් සීනි තේකොළ ඒවා මුකුත් කිරිතේක හම්බ වෙන්නේ නැහෙනි. එතකොට සීනි තේකොළ උණුසුර ඒවා හම්බ වෙනකොට තේක හම්බ වෙන්නේ නැහැ. එතකොට ඒක තියෙනකොට අනික නැහැ, අනික තියෙනකොට ඒක නැහැ.
අන්න හරි. එතකොට මේ පටිච්ච සමුප්පන්න සම්බන්ධතාවය කියන්න බෑනේ ඒක.
එහෙමයි කියන්න බෑ.
මේ සංහෝති කියන එකට බෑනේ. ඔව්. එතකොට ඒක තව ටිකක් හිතනකොට ආවා මේක අර කලත්තන ක්‍රියාව කලවම් කරන ක්‍රියාව නිසාද කිරිතේක එන්නේ.
එහෙමයි.
ඔව්. එතනින් දාලත් බලන්න පුළුවන් දැන් ඉනස් මිනිසති ඉදන් හොති එකට ගැලපෙනවද කියලා. ඒ
පුරා කලත්තන ක්‍රියාවලි තියෙන වෙලාවෙත් කිරිතේක නෑ නේද? එහෙම ගන්න පුළුවන් නේද?
හරි. ඒ කලස්තන ක්‍රියාව තුලත් කිරිතේක නැහැ නේද? ඒක ක්‍රියාවක්නේ.
ඒ කලස්තන ක්‍රියාව තමයි එතන තියෙන්නේ. කිරිතේක තියෙනකොට කලස්තන ක්‍රියාවකුත් නැහැ.
ඔව් එතනත් අර දැන් කන් ගෙම්බෙක් පැන්න වගේ කියලා දැන් හිතන්න පුළුවන් නේද?
එහෙමයි.
ක්‍රියාවට අදාළ නැති එකක් නේ දාලා තියෙන්නේ.
එහෙමයි.
ඔව්. එතකොට අපි මේක ටිකක් එතකොට දැන් අදහසක් ගන්න පුළුවන්ද? දැන් ඕකේ කන නිසයි ශබ්දය, ඇස නිසයි රූපය, ආයතන නිසයි ආයතන කියන්නේ මේ මේ අජ්ජත් ආයතන නිසයි බහිද්ද අරමුණ වාගේ කියන එක. දැන් අපි ඇහැ තියෙන හින්දානේ පේන්නේ නේද? කන තියෙන හින්දානේ ඇහෙන්නේ. එහෙම කිව්වත් හරිද? සාමාන්‍ය මට්ටමින්. දැන් මේකට මේ මේ කවුරු හරි මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕන නැත්නම් කතා කරන්න බෑ. මේ
මම මියුට් කරලා තියෙන්නේ. මම මෙහෙ උත්තර දෙනවා මම සිතුමාන ඇහුවා.
ආ ඒක තමයි. සමහර විට අපි අතින් මියුට් වෙන්න ඇති. මේ මේ එතකොට මේ ශබ්ද එනකොටමයි මියුට් කරනවා. ඔව්. එතකොට මං ඇහුවේ දැන් ආයතන ටිකට යමුකෝ අපි.
එහෙමයි.
එහෙමයි.
ඒ ආයතන වලට සම්බන්ධ කළොත් දැන් අපි සාමාන්‍යයෙන් මං හිතන්නේ ගොඩාක් මේ අපේ භාවනා කරන අය පුරුදු වෙලා තියෙනවා මේ අර දැකීමේ ක්‍රියාවකදී ඇහක් උපදිනවා ඒක එහෙමම නිරුද්ධ වෙනවා ඊළඟට තව ක්‍රියාවක් අපි හිතමු ඇසීම කියලා ඇසීම වෙනකොට කනක් උපදිනවා කනයි සද්දේ ඉපදුනා ඒ කනයි සද්දේ විඥානේ තින්නම් සංගති පස්සෝ නේද ඔය ටික ඊළඟට නිරුද්ධ වෙලා තමයි ආයේ තව ආයතනයක් උපදින්නේ වගේ මට්ටමක් මං හිතන්නේ හැමෝම බලලත් ඇති ඒක මේ අහලත් ඇති කියලා.
එහෙමයි. එහෙමයි.
ඔව්. එතෙන්දී අපිට අදහසක් එනවා මේ දැන් ශබ්දය ඇහෙනකොටමයි කන උපදින්නේ කියලා. රූපේ දකිනකොටමයි ඇහැ උපදින්නේ කියලා. දැන් අපි ඇහුවොත් ඇහැ තියෙනවා කියලා දන්නේ කොහමද? නැත්නම් කන තියෙනවා කියලා දන්නේ කොහමද කියලා ඇහුවොත්. නැත්නම් ඇහැ කියන්නේ මොකද්ද? කන කියන්නේ මොකද්ද? කියලා ඇහුවොත් කොහමද උත්තරේ දෙන්නේ?
දැන්
තමන්ගේ ඇහැ කියනවාද කියලා ඇහුවොත්, ඔව් කියනවනේ කොහමද දන්නේ ඇහැ තියෙනවා කියලා ඇහුවොත් කොහොමද කියන්නේ?
ඇහැ තියෙනවා කියලා කියන්න පුළුවන් වෙන්නේ පෙනීම ඇති වුණොත් තමයි.
ඔව්. පෙනීම කියන්නේ මොනව හරි පේන්න ඕන නේද? රූපයක් පේන්න ඕන.
මොනව හරි පේනවනම් එතන හිතන්න පුළුවන් රූපෙත් ඉපදිලා ඇහත් ඉපදිලා.
අන්න හරි. දැන් කන තියෙන්නේ කොහමද කන තියනවාද කියලා හිතුවොත් කොහමද කන තියනවා කියලා දන්නේ?
දැන් එතකොට කනක් තියෙනවා ශබ්දෙත් තියෙනවා. දැන් ඔබතුමා කියන දේ මට ඇහෙනවා. එතකොට කනත් ඉපදිලා ශබ්දෙත් ඉපදිලා.
දැන් කන තමන්ගේ කන තියනවා කියන්නේ මං කියන දේ ඇහෙන හින්දානේ.
එහෙමයි.
අහ කනක් තියන්න තියනවා කියන්න බැහැනේ නේද?
එහෙමයි.
එතකොට ඒ ශබ්දේ නිසා නේද කන තියනවා කියලා දැනගෙන තියෙන්නේ.
එහෙමයි. දැන් ඒ ශබ්දේ ඇතිකල්ලි කන ඇති වුණා කියන මගේ අදහසකුත් ගන්න පුළුවන්.
ඔව්. එතකොට කන කියන එක දැන් ඒ ශබ්දේ කියන්නේ කන නෙවෙයිනේ.
එහෙමයි.
ඇහෙනවා කියන්නේ කන නෙවෙයිනේ නේද? කන කියමයික. ඔව්. කන කියන එක අත්දැකලා තියනවාද?
කන කියන එක ඒ කියන්නේ මේ අර ඔව් කන කියන එක නම් කන කියන එක තනියෙන් ඔව් එහෙම අර ඇසීම කියන එකෙන් තමයි ওই දෙකම මතුවෙන්නේ.
අන්න හරි. එහෙම මිසක් අපිට කන කියන එකක් අහු වෙලා නැහැ.
එහෙමයි.
ඒකක් දැනට නිකන් හිතා ගන්න අර එක් පෙන්නා වගේ කියලා. හරි.
දැන් කන කියන එකක් හම්බු වෙලා නැහැ තමයි. ඒකට හම්බු වෙලා තියෙන්නේ මේ දැන් කන කියන එකක් හම්බු වෙනවා නම් හම්බු වෙලා තියෙන්නේ මෙච්චර කල් අර මස් අපිට එළියට පේන්න තියෙන කන. හැබැයි ඒක හැම වෙලෙම තියෙනවා.
ඔව් ඇත්තටම දැන් දැන් මං ඒ කන මොන වගේද ඇහුවොත් නිකන් හැඩයක් කියන්න පුළුවන් නේද? හිතට පේනවා මගේ කන මොන වගේද කියලා.
එහෙම හැඩයක් කියන්න පුළුවන්. අර මෙච්චර කල් පොඩි ළමයාගේ පොඩි කාලේ ඉඳන් අපි දැනගෙන හිටපු කන.
ඔව්. දැන් බලන්න ඔය හැඩේ ඒ කන කියන එක මේ වෙලාවේ කොහාටද පේන්නේ? තමන්ගේ ඇහැටද පේන්නේ? මනසටද? කන
මේ වෙලාවේ
පේන්නේ මනසට. ඇහැට පේන එකක් නෙවෙයි නේද?
එහෙමයි. එහෙමයි.
එහෙනම් ඔය මස් ඇහැද ඔය පේන්නේ? මේ මොහොතේ ය අතීත කතාවනේ.
මේ නෙමෙයි.
මස් ඇහැටේ මස් කන පේන්නෙත් නෑ, මස් ඇහැටේ ඉන්නෙත් නෑ මේ මොහොතේ.
එහෙමයි.
ඈ කට අපි ඒක කියලා
හිතී කියලා තමයි අදහසක් එන්නේ.
ඔව් ඒ ෆිසිකලි තියෙන ඒක නෙවෙයිනේ. එතනින් එහාට යන්න වෙනවා.
එහෙමයි.
සද්දේ ඇහෙන මොකක් හරි හැකියාවකටනේ කන කියලා කියන්නේ.
එහෙමයි.
නේද? ඒක තමයි මේ සෝතම කියන්නේ. නැත්නම් දැන් දැකීමේ හැකියාවක් තියෙන මොකක් හරි එකක් තමයි අපි ඇහැ කියලා කියන්නේ. චක්කු කියලා කියන්නේ.
එහෙමයි.
නේද?
එහෙමයි.
එතකොට අන්නේ ප්‍රවයයි අල්ල ගන්න වෙන්නේ නේද?
එහෙමයි.
එහෙමයි. හරි. ඊළඟ මට්ටම තමයි දැන් අපිට ශබ්ද ඇහෙන නිසා තමයි ඔය සෝතය තියෙනවා කියන්නේ. රූප පේන හින්දා තමයි චක්කුව තියෙනවා කියන්නේ.
එහෙමයි.
එහෙමයි.
ඔව්. ඊළඟට අපිට අදහසක් තියෙනවා ඔය සිද්ධියේදී තමයි ඕක ඉපදුනේ කියලා.
එහෙමයි. දැන් මහත්තයා කතා කරන නිසා මට ඇහෙනවා.
ඔව්. ශබ්ද ඇහෙන වෙලාවට කන තියෙනවා.
එහෙමයි.
එතකොට ශබ්ද ඇහෙන්නේ නැත්නම් කන නැද්ද?
ශබ්ද ඇහෙන්නේ නැත්නම් කන නැද්ද?
ඔව්.
ඒක තමයි ප්‍රශ්නේ ටිකක්. ශබ්ද ඇහෙන්නේ නැත්නම් දැන් මෙච්චර කාලෙ ඉඳන් ඉදී ශබ්ද ඇහෙන්නේ නැත්නම් කන නැහැ වගේ අදහස.
ඔව් දැන් ශබ්ද ඇහෙනවා නම් කන තියෙන්නේ.
එහෙම.
ඔව් අපිට හිතෙන්නේ එහෙම තමයි අපි පුරුදු කරලත් ඇත්තේ ඔහොම බලන්න. හැබැයි ඔතන ඊට වඩා නිකන් සියුම් ධර්මතාවයක් තියෙනවා. ඒ ධර්මතාවය තමයි ඒක තේරුම් ගන්න තමයි අර මොබයිල් ෆෝන් එකේ උපමාව දුන්නේ. දැන්
එහෙම
ෆෝන් එකක් හැදෙන්නේ කෝල් එක එනකොටද? ෆෝන් එකක් හැදෙන්නේ කෝල් එක එනකොටද?
නෑ කෝල් එක ආවෙ නැත්නම් ෆෝන් එක මේ ෆෝන් එක තියෙනවනේ.
අපි කියන ඒවා ඔක්කොටම ඇහෙනවා ඇතිනේ මේ ශබ්ද ඇහෙන්නේ නැති කියලා කෙනෙක්.
නෑ මහත්තයා ඒක උත්තරේ නේද? ප්‍රශ්න කණේ ප්‍රශ්නට උත්තරේ.
ඒකද? හරි හොඳයි හොඳයි. එතකොට දැන් අපි ෆෝන් එක දිහා බැලුවත් අපිට ෆිසිකලි දැන් ෆෝන් එක කෝල් එක තිබුණත් නැතත් ෆෝන් එක ඕන් එකේ තියෙනවනේ නේද?
එහෙමයි.
ඔව් ෆෝන් එක ඕන් එකේ තියෙනවා වගේ තමයි ඔය කන තියෙනවා කියන එක. ඒ කියන්නේ සද්දයක් ආවොත් අහන්න පුළුවන්. සද්දයක් ආවෙ නැත්නම් ඇහෙන්නේ නැති බවක් දන්නවා.
එහෙමයි
නේද? කියන්නේ කෝල් එකක් එන්නේ නැත්නම් එන්නේ නැති බවක් දන්නවනේ.
එහෙමයි.
ඕන් එකේ තියෙනවා කියන්නේ. කෝල් එක එන එක විතර නෙමෙයි නැති බවක් දන්නවනේ.
එහෙමයි.
එතකොට කෝල් එකක් නැති වෙලාව කියන්නේ ඒ නැති බවින් කෝල් එකක් හදලා නේද? සද්දේ නැති වෙලාව කියන්නේ ආයේ නැති සද්දේට නැති શબ્දේ දැනගන්නව නේද කන?
එහෙමයි.
දැන් ෆෝන් එක ගත්තොත් කෝල් එකක් නැති බව දැනගන්නවා. ඒ නැති බවෙත් කෝල් එකක් නේ.
එහෙමයි.
නැත කියන පිටනවා කියන්නේ. ඔව්.
එහෙමයි.
එතකොට පේනවද දැන් මේ අපි සාමාන්‍යයෙන් ලෝකෙට ඇවිත් හිතන විදිහක් තමයි මේ ඔය ඕනම සිද්ධියක අපේ උපතකුයි ඕනනම් පවතින කාලෙකුයි නැතිවීමකුයි තියෙනවා. හරි.
එහෙමයි.
හැබැයි මෙන්න මේ ධර්මතාවය එහෙම එකක් නෙවෙයි. ඒ කියන්නේ මේ කන කියන එක පැවැත්මක්.
එහෙමයි.
කද ඒ එකක් තමයි ඒ වෙලාවේ ඉපදුනා නම් ඊට කලින් තිබුණේ නැහැ කියන කොටත් කනක් නැහැ කියන එකට අහු වෙනවනේ. ඒක එක පැත්තකින් එක. අනිත් එක තමයි ඔක ඉතුරු නැතුව නිරෝධ වුණා නම් නිරෝධ කියන්නේ එතකොට නිවන අත්දකින්නත් වෙනවා. ඔක තව විදිහකට කිව්වොත් ඒ වෙලාවේ අවිද්‍යාව නිසා කන ඉපදුනා නම් කන උපදීලා නැති වෙලාවට අවිද්‍යාව තියෙන්න බෑනේ.
එහෙමයි.
හරි. විද්‍යාව යෙදෙන්නේ නැහැ කියන්නේ අවිද්‍යාව යෙදිලා නැහැ කියන්නේ නිවන වෙනවනේ. එහෙනම් අපි තැනක් පාස නිවනක් දකින්නවා වෙන්න ඕන එහෙනම් නේද?
ප්‍රසිද්ධ ප්‍රකාශය අහුත්වාන සම්භූතං උත්වාන බහිස්සති පෙර නොසිතීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කිය.
ඔව් ඒක ඇත්තටම ත්‍රිපිටකේ තියෙන එකක්. දැන් ඔය ආයතන ගැන විස්තර කරද්දී අර දැන් ආයතන වලට හේතුපත්‍ය කියනවනේ. ආහාර නිසා, කර්ම නිසා, තණ්හාව නිසා, මොහොම කියාගෙන යනවනේ, අවිද්‍යාව නිසා, ඊළඟට නිබ්බති ලක්ෂණ නිසා. ඒ වගේමයි ඔය ආයතන වල ලක්ෂණයක් තමයි අහුත්වා සම්භූතං හතන භවිස්සති කියන එක. හරි
එහෙමයි.
එතකොට අපිට හිතෙන්නේ මේක මේ පෙර නොතිබීම හටගත්තා ඉතුරු නැතුව නිරුද්ධ වුණා කියන එක. මොකද ඔක තමයි ඇහෙන්නේ සමහර විට පරිවර්තනවල තියෙන්නේ.
එහෙමයි. එහෙමයි.
ඒ වුණාට ඒක ටිකක් මේ ලෝකෝත්තර දර්ශනයට එනකොට අපිට පේනවා ඔය කියන කතාව ලෝකෙට අහුවෙලා කියලා. මොකද පෙර නොතිබීම කියනකොටම අතීතය ගැන නෙමෙයි කියන්නේ.
එහෙමයි.
අතීතය තිබුණේ නැහැ. හටගත්තා කියනකොට මේ මොහොතේ හටගත්තා. ඊළඟට ඉතුරු නැතුව නිරුද්ධ වුණා කියනකොට දැන් මේ අනාගතයක් ගැනනේ කියන්නේ. අනාගතේ මේක නැහැ. මේ මොහොතේ තියෙනවා මේ මොහතකින් පස්සේ ඕක නැහැ. ඉතුරුවක් නැතුවම නිරුද්ධ වුණා. එතකොට පේනවාද ඔය කියන කතාව මේ තුන් කාලයට අහුවෙලා කියලා. අතීත, අනාගත, වර්තමාන.
එහෙනම්
එතකොට ඒක ලෝකික කතාවක් කියන එක පැහැදිලිනේ.
එතකොට
ඒක ලෝක කතාවක් නේද? ඔව්. ඒකට ලෝකෝත්තර දර්ශනේ ඊට වඩා වෙනස් වෙන්න ඕන.
එහෙමයි. එහෙමයි.
එතකොට මේ ටිකක් හිතන කෙනෙකුට මම කියන්නේ ඔය පාළි පාඨයේ තව අර්ථයක් තියෙනවා. අහුත්තා සම්භූතං. සම්භූතං කියන්නේ පහළ වුණා වගේ. හරි?
එහෙමයි.
එතකොට අර ඒක අතීතයකට දාන්න නැතුව හිතන්න නිකන් නොතිබීම පහළ වුණා. ඒ කියන්නේ විය නොහැක්කක් සිදු වුණා. අර ගෙම්බෙක් පැන්නා වගේ.
විශේෂම
විය නොහැක්ක සිදු වුණා. දැන් අතීත කතාව නෙවෙයි ඈ.
එහෙමයි.
විය නොහැක්කක් වුණා. හුත්වා සම්භූතං. හුත්වාන බහිස්සති කියනකොට හුත්වා කියන්නේ ඔය කලින් කියපු සිද්ධිය. දැන් විය නොහැක්කක් සිදු වුණා කිව්වේ.
එහෙමයි.
ඒ සිද්ධිය කියන අර්ථය තියෙනවා හුත්වා ඔය කලින් කියපු කරුණ. ඔය කරුණ නෑ භවිස්සති විය නොහැකි. එහෙනම් අන්න ඒ අර්ථයෙන් බැලුවොත් ඒයි අර කාල තුනට අහුවෙන්නේ නැහැ එතකොට.
විය නොහැක්ක
නිරුද්ධ වෙනවා කියන එක අහුවෙනවද එතකොට කාලෙකට? දැන්
පෙර තිබිලා
නැහැ. පෙර නොතිබිලා නම් දැන් හට ගන්න විදිහක් නැහැ. ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන එකත් වෙන මෙතනක්
නැහැ.
එතකොට හට ගන්න තැනක් නැති බවක් නේද උතන එන්න ඕනේ අදහස. ඒ තරකම නෙවෙයිද? දැන් බලන්න පෙර නොතිබී නම් හටගන්න විදිහක් නැහැ.
ඔව් පෙර කියන්නේ මොකද්ද?
ඔව් පුතඥන ස්වභාවයෙන්ම දැන් පෙර නොතිබීම දෙයක් නෙමෙයි හටගෙන තියෙන්නේ.
නෑ ඒ හටගත්තු දේ ගැන නෙමෙයි මං අහන්නේ පෙර කියලා කියන්නේ අතීත කාලේ නේද?
ඔව් ඒක හරි පෙර නොතිබීම ඕනේ එතකොට පෙර තිබිලම්ම නැතුව
හරි හරි නොතිබික් නොතිබීම තමයි මං කියන්නේ නොතිබිච්ච කාලෙට අහු වෙලා නේද? අතීතේ මේක තිබිලා නෑ.
හා
දැන් මේ ඔය දේ ගැන නෙමෙයි මම මේ කියන්නේ කාලේ ගැන නේ ඔය කියන්නේ.
හටගත්තේ මොකද්ද උනොත් එතන මොකුත් නැහැ.
හටගත්ත එක නෙමෙයි මේ කතා කරන්නේ. දැන් ඔය කතා කරන එකතු කාලයට අහු වෙලා නේද කියන එක.
යා.
ඒ කියන්නේ මීට ඉස්සෙල්ලා තිබිලා නැහැ දැන් තියෙන අමේක්ෂණේදී. පෙර නොතිබීම හටගත්තා. ඉපදුනා කියලා හිතන්නකෝ.
ඔව්.
ඒක කතා කරනකොට අතීතට අහුස්සා නේද?
ඔව්.
අතීතේ තිබුණ නැහැ දැන් තියෙනවා කියන දැනට ආවනේ. දැන් තියෙනවා කියන එක ගන්න එපා. ඒක මේ ඉපදුනා කියමුකෝ. ඉපදුනා ගාම නැති වෙනවා. ඒතකොට ඉතුරු නැත්ක නිරුද්ධ වුණා නම් දැන් ඉතුරු නැතුව නිරුද්ධ වුණා කියන්නේ අනාගතේට මේක නැහැ කියන එකනේ. තේරුණා. එතකොට මම ඒක කියන්න ගිහින් කාල තුනකට අහු වෙලා කියලා.
ආහා.
ඒ කාලෙට අහු වුණා කියන්නේ ආයි ලෝකෙනේ. හරි. ඊට වඩා මේ අදහසක් විතරයි කිව්වේ මේකම කියලා ගන්න එපා. දැන් මේ විදිහට කිව්වොත් මේක මේ ආ විය නොහැක්කක් සිදු වුණා. අතීත කාලයක් නෙවෙයිනේ මේක. ඒ සිද්ධිය විතරයි දැන් කතා කරන්නේ. ඒ පච්චුප්පන්න වුණ සිද්ධිය ගැන විතරයි දැන් කතා කරන්නේ. කාලයක් නෙමෙයි. විය නොහැක්ක සිදුවෙනවා. මේ සිද්ධිය. නෑ භවිෂ්‍යති වෙන්න බැරි දෙයක් සිදු. තේරුණා.
එහෙමයි.
එහෙම කියනකොට අපි කාලයකට අහු වෙන්නේ නෑ නේද?
නෑ.
ඉතින් ඒ පාළි අර්ථය ඒ විදිහට ගන්න පුළුවන් කියලා මම කිව්වේ. අහුත්වා සම්බුත් කියන එක. වෙනව හැක්කක් සිදු වුණා. හුත්වා කියන්නේ ওই සිද්ධිය. වෙනව හැක්ක.
නෑ බහ. ඒකම වෙන්න ඕනේ.
ඔව්. කාගේද මේ මයික් එකක් සද්දේ ඇහෙනවා මයික් එක මියුට් කරගන්න. දැන් හරිද අහන්න මොනවා හරි තියෙනවද දැන් අපි කතා කරගෙන ආපු ටිකේ දැන් අපි ආවේ අන්තිමට අර ආයතනේ කියන එක අපි සත්‍ය මහෙන් වෙලා කණක් ඉපදුනා ඒක ඉතුරු නැතුව නිරුද්ධ දැන් අපි දන්නවා සද්දේ නම් ඉතින් මේ අන්න ඒ වගේ තත්ත්වයක් තියෙන්නේ නේද සද්දයක් කෙනකොට ඔය සද්දේ නම් මේ පෙර නොතිබීම හටගත්තා ඉතුරු නැතුව නිරුද්ධ වුණා කියන එකට හරි නේද
එහෙම වගේ. ඔව් එහෙම හිතන්න පුළුවන්.
ඔව්. ඒ වගේ ඒ දැන් ඒ අපිට ආයතන වලට ඉන්න හැම අරමුණටම ටිකක් නුවණින් බලන කෙනාට ඒ වගේ සිද්ධියක් හිතන්න පුළුවන්. ඒ අරමුණ නම් ඇති වෙලා නැති වෙනවා කියලා.
එහෙමයි. ඒ සද්දෙත් ඇති වෙලා නැති වෙනවා වගේනේ අපිට.
ඒක තමයි. සද්දේ කියන්නේ අරමුණන්නේ කන නෙවෙයිනේ. අනිත් අරමුණ ඇතිලා
එහෙමයි
හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ සද්දේ ඇති වෙලා නැති වුණාට ඊළඟට නැති සද්දේ දැනගන්න කන තියනවා නේද
එහෙමයි
සද්දයක් නැති බව දැනගන්නෙත් කන්නේ
එහෙමයි
සද්දයක් බව දැනගන්නේ වෙන ආයතනකින්ද
නැහැනේ
කණෙන්ම නේද
එහෙමයි
يعني සද්ද කියලා නැති වුණාට කන තියෙනවා නේද?
එහෙමයි.
ඒ කියන්නේ නැති සද්දය අහන කන තියෙනවා.
එහෙමයි.
හැබැයි මාකට
මෙහෙම එකක් මට හිතෙනවා දැන් අපි නැති සද්දේ අහන කන තියෙනවා. එහෙම නැත්නම් ඒ සද්දේ අහන කන තියෙනවා. එහෙම තව අවස්ථාවක් මතක් කියව දැන් අපි කතා කරන මේ මේ අපි මොන හරි දකින්න වෙලාවට ඒකට මොකද වෙන්නේ කියලා. ඒ අපි අපි යන බලන වෙලාවට මට හිතෙනවා ඔය ඉස්සෙල්ලා කියපු දෙකම නෑ වගේ කියලා.
ඇහැ රූපේ තමයි ඉපදුනේ.
එහෙමයි.
ඔව්. එතන තියෙන්නේ දැන් ඇත්තටම වෙලා තියෙන කන අප්‍රකට වුණා. ඒ කියන්නේ ඇහැ ප්‍රකට වුණා කියනකොට කන අප්‍රකට වුණා.
එහෙමයි. ඒක අපි කොහොමද අපි දරාගන්නේ?
ඒක තේරුම් ගන්න අපහසු නම් නිකන් හිතන්න අපි හරි ශබ්ද විතරක් අහනවා.
එහෙන්න නැතු වෙනවා පොඩ්ඩක්
තමයි. දැන් මේ විදිහට හිත ගන්න ඕන මොකක් හරි භාවනාවකින් හරි කොහොම හරි අපිට පුළුවන්. දැන් කන ගැන මෙහෙම හිත. කඩි කඩි ඇහෙනවා කිය. ටිකක් ඉන්න බලන්න. දැන් මං පොඩ්ඩක් වෙන විදිහකට හිතන්න කියන්නම්. ඕක දැන් අර මේ කියන අදහස යන්නේ තියෙනවා. අපි හිතමු අපේ අවධානය අපි එක ආයතනයකට විතරක් යොමු කරගෙන ඉන්නවා කියලා. හරි.
එහෙම.
හොඳ හොඳ හරියක් වඩලා දැන් අපේ හිත වෙන එකකටවත් දුවන්න දෙන්නේ නැහැ. අපි දැන් ඔන්න කනට විතරක් අවධානය යොමු කරගෙන ඉන්නවා.
එහෙමයි.
හරි. මේකෙන් තේරුම් ගන්න මේ වෙලාවේ වෙන ආයතන උපදින්න බෑ දැන් ඈ. ඇහැට අවධානය යන්නේ නැහැ.
එහෙම. ඒක ඔස්වාහගෙන ඉන්නවා කියමු.
පහට අපි කන විතරක් සිහිය තියාගෙන ඉන්නවා. හරිද?
එහෙමයි.
දැන් අපිට හැම තිස්සෙම ශබ්ද ඇහෙනවද?
නැහැ.
සමහර වෙලාවට ඇහෙනවා, සමහර වෙලාවට ඇහෙන්නේ
නැහැ. එහෙමයි.
දැන් මොකද හිතන්නේ? දැන් ශබ්ද ඇහෙන්නේ නැති වෙලාවට කන නැද්ද? ශබ්ද ඇහෙන
වෙලාවේ එතකොට නම් මහත්තයා තේරෙනවා ඇහෙන වෙලාවට ඇහෙනවා කියලා දන්නවා. ඇහෙන්නේ නැති වෙලාවට ඇහෙන්නේ නැහැ කියලා දන්නවා.
ඔව් ඇහෙන්නේ නැහැ කියලා දන්නේ කන හින්ද නේද?
එහෙමයි කන හින්දම තමයි. ඒක පැහැදිලි.
ආ. ඔව්. එතකොට තේරුම් ගන්න අපිට දැන් මේ කනින් එක එක જાතිය ශබ්ද ඇහෙන්න පුළුවන් එක එක වෙලාවල. ඒ ශබ්ද ඇති වෙනවා තමයි.
එහෙමයි.
හැබැයි කන කියන එක දිගටම ඕන් එකේ තියෙන්න ඕන නේද?
එහෙමයි. ඒ කියන්නේ වෙන වෙන ශබ්ද අඳුර ගන්නත් ඇහින්නේ නැහැ කියලා අඳුර ගන්න. ඒ ඔක්කොම කන තියෙනවා.
ඔව්. දැන් අපිට එකම ශබ්දේ නොවෙන්න පුළුවන් ඇහෙන්නේ.
එහෙමයි.
එක එක ශබ්ද ඇහෙනවා. ඒ ශබ්ද ඔක්කොම ඇහෙන්නේ කනින්නේ.
එහෙමයි.
ඊළඟ ශබ්ද ඇහෙන්නේ නැහැ කියලා දැනගන්නත් කනින්නේ.
එහෙමයි.
ඒ කියන්නේ කන කියන ධර්මතාවය දිගටම තියෙනවා නේද?
එහෙමයි.
දැන් මෙන්න මේක තේරුම් ගන්න. ඒ කියන්නේ අර අපි අර ක්‍රියාවක් කියන තැනකට ආවි.
එහෙමයි.
අර අර ෆෑන් එක කැරකෙන ක්‍රියාව.
එහෙමයි.
ඒ කැරකෙන ක්‍රියාව නිසා නේද රවුමක් තියෙන්නේ?
කැරකෙන ක්‍රියාව නිසාමයි රවුමක් තියෙන්නේ.
අන්න හරි. ඒ ක්‍රියාව වගේ තමයි මේ මේ බේස් එක කියන්නේ මේ අපේ මේ ආයතන. ආයතන කියන්නේ මේ මොකද්ද? චක්කුව හරි සෝතය හරි නේද? ඒ ඒක මතනේ අපි දැන් මේ ශබ්ද තියනවද නැද්ද කියන එක දැනගන්න.
එහෙමයි.
හ්ම්.
එහෙමයි.
එතකොට ඒ ධර්මතාවය අපිට හිතෙන්නේ අපි බලන්න පුරුදු වෙලා තියෙන මේ ඇති වෙන නැති වෙන එකක් කියලා.
එහෙමයි. එහෙමයි.
ඇති වෙන නැති එකෙන් අපි අනිත්‍ය කරගෙන බලෙන් අනිත්‍ය කරගෙන ලෝකෙට ඇති විදිහට අනිත්‍ය කරගෙන.
එහෙමයි.
දැන් ඔන්න ඔය සිද්ධිය හින්දා තමයි අපිට මේ ලෝකෝත්තර දර්ශනයේ අනිත්‍ය මඟ ඇරෙන්නේ.
කරමයි
මේ. නිට්‍යභාවයකට සාපේක්ෂවයි අනිත්‍ය. අනිත්‍යභාවයකට සාපේක්ෂවයි නිට්‍ය කියන එක.
එහෙමයි.
දැන් අපි මේ අනිත්‍යේ වෙනනම් අපි ඉන්නේ අපිට ආයේ දකින්න අනිත්‍යක් නැහැ නේ අවබෝධ කරන්න අනිත්‍යක් නැහැ
නේ එහෙමයි
ඒකට මේකේ මේ වැහිලා තියෙනවා අපිට මේ පැවැත්මක් තියනවා කියලා ඒ කියන්නේ දැන් ඕකම දැන් තව අපි ඇහැට ගත්තොත් දැන් ඇහැට රූපයක් පෙනිලා තවටිකකින් තව රූපයක් පේනවා කියන්නේ
එහෙමයි
දැන් ඒක අරමුණු වෙනස් වෙනවා. ඇහැට පේන අරමුණු වෙනස් වෙනවා. හැබැයි මේ පේන ගතිය කියන එක තියනවද නැද්ද?
තියනවා.
අරමුණ නෙමෙයි. අන්න හරි. පෙනීමේ හැකියාව දිගටම තියනව නේද?
එහෙමයි.
ඔන්න ඔය වගේ තමයි අපි ඉන්නේ ප්‍රවස්නක. ඒ ප්‍රවස්නවත් අපිට පේනවා. يعني ඒ අනිත්‍ය පේන්නේ නැහැ නේ. නিত্য සංඥාවක ඉන්නවා, ප්‍රත්‍යක්ෂක ඉන්නවා කියන එකවත් අපිට පේන්නේ නැහැ. ඒක දකින්නත් යම් කිසි නුවණක් ඕන.
එහෙම. ඊතර මහත්තයාට පොඩ්ඩක් ඇහැයි කනයි දෙක කොහොමද ගැළපීලා යන්නේ කියලා පොඩ්ඩක් කියන්න පුළුවන්. දැන් ඔය මේ දැන් ඔය ඇහැ ඔන්නලා තියෙනකොට එවලේ කනට මොකද කියන එක අපි කොහොමද ගලපගන්නේ කියලා.
ඒක තමයි මම එක ආයතනකින් තේරුම් ගන්න කිව්වේ. දැන් මේක මේ එක වෙලාවක හටගෙන තව ටිකකින් නැති වෙන සිද්ධියක් නෙමෙයි. ඔය ක්‍රියාව ප්‍රවත්මක තමයි අපි ඉන්නේ. කන කියන එක. දැන් මේක තාම මේ ඇත්ත නෙමෙයි. අපි ඉන්න අවිද්‍යාවෙන් ඉන්න මට්ටමයි මේ මේ විස්තර කරන්නේ.
එහෙමයි එහෙමයි.
දැන් මේ ආයතන ප්‍රවත්තයි අපි ඉන්නේ.
එහෙමයි.
හරියට අර සිස්ටම් එක ඕන් කරලා තිබනවා වගේ. ඒක අපිට හිතන්න බෑ කොයි වෙලාවට ඕන් වුනේ කොයි වෙලාවද ඕෆ් වෙන්නේ කියලා. ඒක තමයි ඒක ඒක තමයි ඒ ප්‍රශ්නක් කියන්නේ.
එහෙම.
අපි සාමාන්‍යයෙන් ලෝකේ දකින විදිහට වඩා වෙනස් කතාවක් මේක. මේ ප්‍රවත්මක ඉන්නවා කියන එක.
එහෙමයි එහෙමයි.
එතකොට ඔන්න ඕක මේ ආයතන 6ටම පොදුයි.
ඒ
නිසා තමයි අපිට කියන්න බෑ කොයි වෙලාවෙ ඒ කියන්නේ ශබ්දය ඇහෙනවද රූප දකින්නවද හිතනවද කොයි එක වැඩ කරනවද කියන එකක් කියන්න බෑ. මොකද හැම ඇක්ටිව් තියෙන්නේ ඒ ඇක්ටිව් තියෙන එකේ මතක් කරගන්න අර අරමුණ එනකොට ඒක උපදිනව නෙවෙයි. අරමුණ නැති වෙලාවත් මේක ඉපදිලාමයි තියෙන්නේ.
එහෙමයි.
හරි. එතකොට දැන් බලන්න අර අර කියපු උපමාවල තියෙන ඔන්නඔහම සිද්ධියක්.
එහෙම අර පෑන්ගේ උපමාව පොඩ්ඩක් අරගෙන
ආන්න හරි. ඒ ක්‍රියාව තියෙන තාක්කල් රවුම තියෙන එක උපද්දන්න පුළුවන්. හරි. හැබැයි ඒ රවුම එක ක්‍රියාවෙන් වෙන් කරන්න පුළුවන්ද?
වෙන් කරන්න බැහැ. අපි රවුම තියනකොට ක්‍රියාව අපිට ඇත්තට ප්‍රචලිත නැහැ. එතකොට ක්‍රියාව බලනකොට රවුම ප්‍රචලිත වෙනවා. මේ හැම කපිය මට දැනෙනවා. ඒක හරියට දැන.
ආ ප්‍රචලිත නැති එක හරි ප්‍රකට නැති එක හරි ඒ වුණාට ක්‍රියාවෙන්තරෝ රවුම තියනවාද?
ක්‍රියාවෙන්තරෝ රවුමනේ.
රවුමෙන්තරෝ ක්‍රියාව තියෙන්න පුළුවන්ද?
ඔව් ක්‍රියාව තියෙනවා රවුමක් තියෙනවා.
ඔව් ඒ දෙක නිකන් අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් නේද?
එහෙමයි. ඒ කියන්නේ
ඒක තේරුම් ගන්න.
දැන් අර දැන් හැබැයි අර කලවමට ගත්තොත් මාත්‍යා එතන පොඩ්ඩක් ගැළපෙන්නේ නැහැ කියලා මට හිතෙනවා. දැන් කලවම තියෙනකොට
ඔව්
කිරිතේක නැහැ වගේ.
ඔය ඒ කිරිතේක හැදෙනවා නම් හැදෙන්නේ කලවම නිසානේ.
එහෙමයි.
හරි.
ක්‍රීපේක හැදෙනවා නම් හැදෙන්නේ කලවම නිසා.
ඔව්. ඒක දැනට මෙහෙම ගන්න. ඔය කලවම කියන ක්‍රියාව තිබුණ නැත්නම් කිරිතේකක් උපදින්නම පුළුවන්ද?
බැහැ.
බැහැ. ඒ වගේ තමයි මේ කන කියන ක්‍රියාව තිබුණ නැත්නම් සද්දයක් කියන එකක් උපදින්නම පුළුවන්ද?
බැහැ.
ඔව්. ඒ උපදින්න කියනකොට ඒ සද්දේ කියන එක ඇත කියන එකෙත් ඉපදිලා නැත කියන එකෙත් ඉපදිලා කියන එක තේරුම් ගන්න.
එහෙමයි එහෙමයි. ඒක පැහැදිලි.
එතකොට මේ මේ කන කියන ආයතනයේ මතයි කන කියන මොකක් හරි උපකරණයක් කියලා හරි ගමන් නැහැ මොකක් හරි හිතන්නකෝ ඒක නිසයි අර ඵලය.
එහෙමයි. හැබැයි කන කියන ස්වභාවය මත තමයි ශබ්ද කියන මේ එහෙම නැත්නම් ඇසීම කියන ස්වභාවය මත
වෙන්නේ. ඔව් ඇසීම කියන එකේ ඇහෙන දෙයක් කියන එක ඇහෙන්නේ රූපයක් නෙමෙයි ශබ්දයක් නේද?
එහෙමයි.
ශබ්දයක් ගන්නවා. එතකොට ශබ්දකින්තරව කන පනවන්නත් බෑ කනෙන්තරව ශබ්ද පනවන්නත් බෑ කියලා එහෙම සම්බන්ධතාවයකුත් අතන තියෙනවා.
එහෙමයි. එහෙමයි.
අන්‍යෝන්‍ය සම්බන්ධතාවයකුත් තියෙනවා.
එහෙමයි.
එහෙමයි. දැන් මේ දෙක වෙන් කරලා දෙකක් කරලා ගන්නත් බෑ.
වෙන් කරන්න බැගෙ ශබ්ද තනියෙන් ගන්න බෑ. ශබ්ද තනියෙන් ගන්න බෑ කනක් නැතිව.
ඔව් තනියෙන් ගන්නත් බෑ හැබැයි අපි ඕක දෙපැත්තකට බෙදලා තමයි අපි ජීවත් වෙන්නේ. ශබ්ද තියෙන්නේ එළිය කන තියෙන්නේ පැත්තේ.
ඉතින්
එතකොට මේ දෙපැත්තකට බෙදලා තියෙන්නේ මෝඩකමට නේද? ඇත්ත නොදන්න කමට නේද?
එහෙමයි.
හරි?
එහෙමයි.
එතකොට මෙන්න මේ පටිච්ච සමුප්පන්න බව කියන එකේ වෙන් කරන්න බැරි ගතියක් තියෙනවා. ඒකත් මතක තියාගන්න.
එහෙමයි.
මේයි එයයි කියලා දෙපැත්තකට දාන්න බෑ.
බෑ. හැබැයි දෙකම තියෙන්නත් ඕනේ
නේද? ඔව්. හැබැයි තියෙන්නත් ඕන කියන එක තමයි මම ඉස්සෙල්ලාගේ සද්දේ තියෙන එකක් තියනවා, සද්දේ නැති එකක් තියනවා කියලා. ඇත්ත නැත්ත දෙකේම
එහෙමයි.
ඈ
එහෙමයි.
හැබැයි මෙතන මෙහෙම සම්බන්ධතාවයක් තියෙනවා. කන නැත්තම් ශබ්ද තියෙන්න පුළුවන්ද?
කන නැත්නම්
නැත්තම්. ඔව්.
බැහැනේ.
ඒක මං බැහැනේ. මං ඔය තව උපමාක් කියොත් දැන් උපතින්ම කන ඇහෙන්නේ නැති කෙනෙක් ඉන්නවා. හරි.
එහෙමයි.
එයාට දැන් අපිට ශබ්ද තියෙනවා හරි නැහැ හරි නේ. එයාට මේ කතාව අදාළද?
එයාට මේ කතාව අදාළ නැහැ.
අදාළ නැහැ. ඒ කියන්නේ මෙන්න මේ සීමේ හැකියාව කියන ධර්මතාවය තිබුණ නැත්නම් ශබ්ද ලෝකයක් කියන එකක් කොහෙත්ම අදාළ නැහැ නේ.
එහෙමයි. එහෙමයි.
අන්න ඒක අර ක්‍රියාවෙන් තොරව ක්‍රියාව නිසා යම්මනමයි ඒවත් අදාළම නැති වෙන.
අර
ක්‍රියාවක් කරකැවීම කියලා ක්‍රියාව නිසා තමයි රවුමක් පැන වුණා නම් පැනෙන්නේ.
එහෙමයි.
හරි. අර කැළඹීම කියන ක්‍රියාව නිසා තමයි කිරිතයකක් පැන වුණා නම් පැනෙන්නේ. ඒක හරිද වැරදිද කියන එක පස්සේ කතා කරමු. ඒ ක්‍රියාවෙන්තරෝ පැනෙන්න බෑනේ.
එහෙමයි.
ඒ කියන්නේ ඒ ක්‍රියාව වගේ නේද මේකේ බේස් එක. ඒක මත තමයි මොනවා හරි උපදිනවා නේද උපදින්නේ.
එහෙම.
හරි.
එහෙම.
දැන් මෙන්න මෙතන තේමාද ඔය ක්‍රියාව කියන එක නিত্য වෙලා කියලා.
එහෙමයි.
ක්‍රියාව පවතිනවා. ඒ පැවැත්ම කියලා.
එහෙම.
ඔන්න ඔය පැවැත්ම තමයි ඇත්තම ආයතන කියන්නේ මම කියන්නේ ලෝකය කියන්නේ තේරම.
එහෙමයි.
හරි. දැන් ඔන්න ওই ක්‍රියාව තිබුණා හින්දා නේද ඊළඟ එක ඒක නිසා උපද්දනේවා තියෙන්නේ.
එහෙමයි.
කන අන කියන ඒ කියන්නේ අහන්න තියෙන ගතිය ඒ ධර්මතාවය නිසා නේද වද්ද කියන එකක් උපත.
එහෙමයි.
ඉන්න ගතිය නිසා නේද රූප කියන ලෝකයක් උපදින්නේ.
එහෙමයි.
හරි.
එතකොට
අපි රූපය තියෙනවා නැති වෙනවා කියලා බැලුවට මෙන්න මේ ධර්මතාවය පිහිටලා නේද?
එහෙමයි.
එතකොට බලන්න මට පේන රූප වෙනස් වෙන්න පුළුවන්. ඒ රූප ඇති වෙලා නැති වෙන්න පුළුවන්. හැබැයි මම කියන කෙනා ඉන්නවා නේද?
එහෙමයි.
මට ඇහෙන ශබ්ද වෙනස් වෙන්න පුළුවන්. සමහර වෙලාවල ශබ්ද ඇහෙනවා, සමහර වෙලාවල ඇහෙන්නේ නැහැ. මේ ශබ්දෙන් අර ශබ්ද වෙනස්, ඔය ශබ්ද ඇති වෙනව නැති වෙනව, ඔය මොනවා කිව්වා. සද්ද දැනගන්න මම ඉන්නව නේද?
එහෙම.
ඒ කවුද මේ මම කියන්නේ? අර අර ගතියම නේද?
ඒ ධර්මතාවයම වගේ නේද?
ආන්න හරි. එතකොට ඔන්න ඔය ධර්මතාවයම තමයි සක්කාය දිට්ඨිය වෙන්නේ. ඒක ඒක සක්කාය දිට්ඨිය වෙනව නෙමෙයි, ඒකමයි සක්කාය දිට්ඨිය. ඒකමයි මම. තේරෙනවද මේ කියන්නේ?
පොඩ්ඩක්
දැන් තේරෙනවද? ඔව්. අපි මෙනෙහි කරනවා නම්, බලනවා නම්, මොකක් හරි මිදෙනවා නම්, මිදෙන්න ඕන තැන මොකද්ද කියලා. කනට අහුවෙන ශබ්ද වලින්ද මිදෙන්න ඕන කන කියන එකෙන්ද?
කන කියන එකෙම වගේ තමයි.
ආන්න හරි. එතන ශබ්ද වලින් මිදුණත් කන ඉතුරු වෙනවනේ නේද?
එහෙම
ශබ්ද ටික නැති කරලා කන තියනවනේ, නැති ශබ්ද අහන.
එහෙමයි.
ඒ කන කියන එකේ නේද දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ කියන්නේ කන කියන එකේ ගන්න මේ ඇසීමේ ගතිය, දැකීමේ ගතිය, දැකීමේ හැකියාව වගේ. දකින දේ නෙමෙයි, අහන දේ නෙමෙයි ආ.
එහෙමයි.
ඇසීමේ හැකියාව. ඒකට තමයි අපි චක්කුසෝත කියලා ඔය නම් දෙන්නේ ඈ.
එහෙමයි.
එතකොට මෙන්න මෙතන තමයි අපි දැන් බලනවා නම් බලන්න තියෙන්නේ. ඒ නිසා තමයි චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා අන්හා උපජ්ජමානා උපජ්ජති.
එහෙමයි.
නැවෙ චක්. ගතියේම තමයි තණ්හාව උපදිනවා නම් උපදින්නේ, තණ්හාව නැති වෙනවා නම් නැති වෙන්නේ. එතන නිවේතනානන් නිවේ. එතකොට ඒකමයි නේ ලෝකේ වෙලා තියෙන්නේ.
එහෙමයි.
ඔන්න ඔය දකින්න ගතිය, ඒ කියන්නේ දකීමේ හැකියාව, ඇසීමේ හැකියාව, ආග්‍රහණය කිරීමේ හැකියාව. ඈ? ඔන්න ඔය જાති හයක් නේ ඉන්නේ.
එහෙමයි.
ප්‍රයත්නක් දී එතකොට දැන් අපිට ඔන්න ඔය ප්‍රවැත්ම අහු වුණොත් දැන් නිට්‍ය සංඥාවකට වැටිලා කියලා පේනවා. පළවෙනි දේ තමයි බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවෙන්වත් ඕක අනිත්‍යයි කියලා ඇහෙන්න පුළුවන් අපිට.
ඒ අනිත්‍යයි කියුවේ මහත්තයා එතන අදහස් කරේ
ඔව් අනිත්‍ය කියන එක තේරුම් ගන්න තමයි අර පටිච්ච සමුප්පන්න බව කියන එකමයි අනිත්‍ය කියන්නේ.
එහෙමයි. පටිච්ච සමුප්පන්න
බව. ඒ වෙයි මේ නැත්තම් අහම වෙන්න බෑ.
එහෙමයි.
ඒක දාන්න දැන් අන්න ඔතන තමයි අවිද්‍යාව කියන එක තියෙන්නේ. ඒ කියන්නේ නොදන්න කම නිසයි මේ නොදන්න කම නිසයි මේ ප්‍රවැත්ම.
එහෙමයි.
දැන් ඒ කියන්නේ මං අර ඊට වඩා පහසු උපමාවක් මං ගන්නෙ අර වතුරේ ඉන්න බල්ලා, බල්ලා වතුරට ඉබුණහන් වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා හිතන එක.
එහෙමයි.
දැන් ගොඩ ඉන්න බල්ලාගේ නොදන්න කම නිසා නේද වතුරේ බල්ලෙක් ඉන්නේ?
එහෙමයි. එහෙමයි.
එතකොට ඒ වතුරේ බල්ලා ඇතිලා නැති වෙන බල්ලෙක්ද? ක්ෂණයකට ඇතිලා නැති වෙන බල්ලෙක්ද? අවිද්‍යාව තියනකන් තියෙන එකක්ද?
අවිද්‍යාව තුනකන් තියෙනවා.
ආ නැහරි. අනන්න එයා ඉන්නේ නিত্য සංඥාවක නේද?
එහෙමයි.
ඔන්න ඕක තමයි අපිට වෙලා තියෙන්නේ. දැන් අවිද්‍යාව තියනකන් කන තියෙනවා. හරි.
එහෙමයි.
විද්‍යාවනකන් ඇහැ තියෙනවා. හැබැයි අපි ඇහැ මොකද්ද කියලා හොයන්න ගියොත් කවදාවත් අහුවෙන එකක්ද? ඔතලන් විතර ප්‍රශ්න ඇහුවා. ඇහ විස්තර කරන්න කියලා.
එහෙම.
ඒකට ඇහිලයක් විස්තර කළා මිසක් කවදාවත් ඇහ විස්තර කරන්න පුළුවන්ද?
බෑනේ. ඇහ හොයාගන්නම බැරි.
ඇහ හොයාගන්නම බෑ. අනේ හොයන්නේ මොකටද? මේක අවිද්‍යාවෙන් පැනෙව්වා කියන එක තේරුම් ගන්න. අවිද්‍යාව මතයි ඇහ පිහිටන්නේ. අවිද්‍යාව මතයි කන පිහිටන්නේ.
ඊළඟ
හොයන්න
බැරි බව
වටහා ගන්න වගේ හොයාගන්න බැරි බව වටහා ගැනීමම මේ මෙතන තියෙන්නේ අනිත්‍ය ස්වභාවයක්. අපි නිත්‍ය කරගත්තට පිහිටන්නම බැරි එකක්. අර බල්ලා අවිද්‍යාවෙන් බල්ලෙක් හදාගෙන ඉන්නවා වගේ අපිත් අවිද්‍යාවෙන් කණක් හදාගෙන ඉන්නවා, ඇහක් හදාගෙන ඉන්නවා. එතකොට අවිද්‍යාව තියෙන තාක් කල් ওই ටික තියෙනවා.
එහෙමයි.
ඒක හරියට
අර ඒක අර මමයි අවිද්‍යාව කියලා තමයි එතකොට ඒකේ තේරෙන්නේ. එතකොට තවදෙන ඇහ දිගටම පැවතීම තමයි අපි අනිත්‍ය කියලා මේ අනිත්‍ය විදිහට නදකින්න හේතුව ඒකයි.
නෑ දිගටම පැවතීම කියන එකනේ.
ඔව්
එතකොට අපි ඉන්නේ නিত্য සංඥාය. අපි ඉන්නේ අනිත්‍ය දැකලා නෙවෙයි නিত্য සංඥාවේ.
ඔව්.
එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නවා ඔන්න අනිත්‍ය සංඥාව වඩන්න. එතකොට සියලු කාග බවරාග අවිද්‍යාව අස්නිවාන සේරම දුරු වෙනවා. එතකොට මේ නিত্য කියන එකෙන් මිදෙන්න තියෙන්නේ අනිත්‍ය සංඥාව. තේරුණා? දැන් අනිත්‍ය සංඥා සූත්‍රය කියුවොත් ඔක ඉතින් ටිකක් ගැඹුරු අදහසක් තේයි. මොකද්ද මේ අනිච්ච සංඥාව කියන්නේ කියලා. හැබැයි අනිච්ච සංඥාව ඊදන්න ඕන කොතෙන්ටද කියන එකයි අපි වරද්දගත්තේ. අපි අර අරමුණු වලට දැම්මා මිසක් අරමුණු හට ගන්න තැනට දැම්මේ නැහැ.
ඒක ඇත්ත. දැන් මෙතෙන්ටම ගෙනල්ලා නවත්තපු එක ඒක සෑහෙන ලොකු උදව්වක් කට්ටිය. ඒක ඇත්ත. තේරුණා මහත්තයාමට. මට ඒක නිකන් කියන්න ඕන
උනේ. දැන් තේරුම් ගන්න අපි අනිච්ච සංඥාව යොදන්න ඕන කොතෙන්ද? සක්කාය දිට්ඨිය තියෙන තැනට.
එහෙමයි.
يعني පටිච්ච සමුප්පන්න බව දකින්න ඕන උතන. ඒකට පටිච්ච සමුප්පන්න බව කියන එකේ දැන් ඔය කන කියන ධර්මතාවය ගත්තොත් ඒ කියන්නේ ඇසීමේ හැකියාව. අවිද්‍යාව තියෙනකන් ඕක තියෙනවා. ඉමස්මින් සති ඉදං හොති. අවිද්‍යාව යෙදුන් නැත්නම් ඉමස්මින් අසති ඉදං නහොති. හැබැයි මේක ඔය ඇති වෙන නැති වෙන එකෙන් දාගෙන ගියොත් ඕක අහු වෙන්නේ නැහැ. අපි අනිත්‍ය දැක්කා කියලා හිතනවා ලෝකෙට අයිති එකක් අල්ලගෙන. පේරණාද? ඔකේ දැන් අර අර ස්විමින් පූල් එකේ උපමාවක් දැන් වැටහෙයි ටිකක්. දැන් ස්විමින් පූල් එකක පිහිනුම්කාරයෝ නැත්නම් කිමිදුම්කාරයෝ 6 දෙනෙක් ඉන්නවා. දැන් ඒගොල්ලන්ට ඉන්න පුළුවන් ඕකේ වතුර තියෙනකන් විතරයි නේද? වතුර බින්දුවක්වත් නැති වෙන්න හිස් වුණොත් එහෙම. පිහිනුම් කාර්යෝ කියන එකට අර්ථයක් තියෙයිද?
නැහැනි.
හිතන්න පුළුවන්.
නැහැනි.
නැහැ. ඉතින් මේ වතුර වගේ තමයි අපේ මේ අවිද්‍යාව කියන එක, නොදන්නකම කියන එක.
එහෙමයි.
ඒ පිහිනුම් කාර්යෝ 6 දෙනා තමයි ඔන්න ඔය අර දැකීමේ හැකියාව, ඇසීමේ හැකියාව, චක්කුම්, සෝතන් කියලා එහෙම කියන්නේ.
එහෙමයි.
ඉතින් වතුර තියෙනකම් පිහිනුම් කාර්යෝ ඉන්නව නේද?
වතුර තියෙනකම් පිහිනුම් කාර්යෝ පිරීම කියන කතාව, පිහිනුම් කාර්යෝ ඒවා ඔක්කොම පැනවෙන්නේ වතුර තියෙනකම්.
ඔව්. ඉතින් අපි පිහිනුම් කාර්යෝ කරන එක එක වැඩයි, මෙයා ඇති වෙනව නැති වෙනවයි, මෙයා හැදිලා තියෙන දෙතිස් කුණුපෙන් අරවා මෙහෙම කිය කියා හිටියට අවිද්‍යාව තියෙන තාක්කල් ඒගොල්ලෝ ඉන්නවා.
එහෙමයි.
දැන් ඔන්න ඔය වගේ අදහසක් තේරුම් කරන්න නේද අර උපමාව? මේ අපේ ආයතන ගැන තමයි උපමාව කිව්වේ. දැන් බලන්න අර කරකැවීම කියන ධර්මතාවය වගේ තමයි කන.
එහෙමයි.
ඒ කියන්නේ ෆෝන් එකේ තියා ගන්නවා වගේ වැඩක් තමයි කරකැවීම කියන්නේ. ඒ රූපය කියන්නේ කරකැවීමේ එක ලක්ෂණයක්. ඒ කියන්නේ ශබ්දය කියන එක. එතකොට ශබ්ද එක එක ආකාර ශබ්ද ඉන්න පුළුවන්. ශබ්ද හයියෙන් එන ශබ්ද, ඍමින් එන ශබ්ද, මිහිරි ශබ්ද, අමිහිරි ශබ්ද, දීග ශබ්ද, කොට ශබ්ද, එක එක જાති ඒවා තියෙන්න පුළුවන්. ඒවා ඔක්කොම මේ ධර්මතාවය මත උපදින දේවල්.
එහෙමයි.
එතකොට අපි අල්ලන්න ඕන ඒ එක එක જાතිය සද්ද නැත්තම් මෙන්න මේ අහන්න තියෙන හැකියාව කියන කන කියන ස්වභාවයද? එතකොට මේ කන කියන ස්වභාවය තමයි අවිද්‍යාව පිහිටන්නේ. එතකොට අවිද්‍යාව මත දෙයක් පිහිටියට පස්සේ ඒකෙන් කරන නදීන ඒවා තමයි ඉතුරු වෙන්නේ. ඒ මත.
එහෙමයි.
එතකොට
අපිට දැන් අවිද්‍යාව මේක අවිද්‍යාව සම්බන්ධ ක්‍රියාවලියක් කියලා අපිට දැක්කත් මේ දිගටම මේ ඇහෙන ස්වභාවය පවතිනවනේ.
ඔයිද ඒක මේ ධර්මතාවයේ තේරුම් ගන්න ඕන ඉස්සෙල්ලා. ඒ කියන්නේ මේ මේකේ මේ Nirodha කියන පැත්ත දැක්කොත් විතරයි ওই ධර්මතාවය හරියට තේරෙන්නේ. ඒ කියන්නේ මස්මින් අස නොහොති කියන ධර්මතාවය තේරුම් ගන්නකම් ඔය කියපු එක ඥානයක් වෙන්නේ නැහැ.
එහෙමයි. දැන් මේ මේ සකස්මා මේ මේ කසන්දරයක් වගේ මේක තේරුණාට කියන දැන් ඕක ඕකේ අදහස් කරන්නේ මේ ඇහිීමේ හැකියාව කියලා ඔය කියන්නේ ඇත්තට දැන් ඔය අපි අදහස් කරන ඇහිීමේ හැකියාව නෙමෙයි. ඔබ දැන් එහෙමනම් ඇහිීමේ හැකියාව නැති වුණොත් කතා බැරි වෙනවා, කමියුනිකේට් කරන්න බැරි වෙනවා, එහෙම දෙයක් කියනවා, එහෙම දෙයක් එතනදි පැනෙන්නේ නැහැ නේ. මෙතන කියන්නේ මේ අවබෝධයක් එනවා කියන එක. ඒකට අහුවෙන්නේ නැහැ වගේ අදහසක් නේ.
ඔව්, ඔය ප්‍රශ්නවලට උත්තර එනවා මෙන්න මේ Nirodha කියන පැත්ත දැක්කොත්.
ඒක කියලා කියන්න බෑ.
ඒක කියන්න බෑ. කියන්න වචන නැහැ නේ. ඉතින් අපේ වචන ටික ඔක්කොම මේ ලෝකේ තියෙන ඒවානේ.
ඒක තමයි. ඒකනේ හාමුදුරු කියන්නේ. මේ 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 ඩ්‍රයිවිං උගන්වන්න බෑ. මේ උග වැරදි ක්‍රම ටික කරයි කියන දෙන්න පුළුවන්.
අන්න හරි. අපිට ඔතන වැරදුනා නම් ඕක වැරදි කියලා කියන්න පුළුවන්. හරි දේ තමන් තුලින් උපද්ද ගන්න ඕන එකක්. ඒ ඥානයක්. එතකොට ඥානය කියන එක විස්තර කරන්න බෑ. විස්තර කරත් අපි ඥානෙ නැති කෙනා එයා දන්න ටිකෙන් වෙන වෙන මොකක්ද එකක් හදා ගන්නවා. ඒක තමයි දෘෂ්ටි කියන්නේ. එකක වචන වලින් විස්තර කළා. ඉතින් ඥානෙ නැති කෙනා අර ලෝකෙට අයිති ඒවායින් ඕක එක එක දේවල් දානවා. දැන් බලන්න අර කිරිතේකේ උපමාවෙදි කොච්චර පැති දෘෂ්ටි වලට අපි යනවද?
එහෙමයි එහෙමයි. දැන් අර ඉස්සෙල්ලා දැන් අර මහත්තයා කිව්වට පස්සේ පොඩි පොඩි දැන් මේ ඒක හිතන විදිහ පොඩි පොඩි වෙනස්කම් ටිකක් දැන් පේනවා. නමුත් ඉතින් තව ගොඩාක් දේවල් ඇති අපිට අහුවෙන්නේ නැති පැති.
ඔව් ඔක ගාක සියුම් ධර්මතාවයක්. ඒ කියන්නේ මේ මේ දකින්න අපහසු සියුම් ධර්මතාවයක්. ඒ නිසා තමයි අර දැන් ඒ සෝවාන් වෙනවා කියන එක මේ කොච්චර අමාරුද කියන්නේ. අර අස්වලෝමයක් 100ට පළලා එකෙන් විදිනවා තවත් ඒ වගේම එකකට කියලා ඒකත් අර මේ අර විදුලියක් කොටන ක්ෂණයක එක කරන්නත් ඕන. ඒ වැඩේ ලේසි කියනවා මේ ඒ වැඩේ ලේසි කියනවා සෝවන් වෙනවට වඩා.
එහෙමයි
හිතාගන්න. ඔව්. ඒකට මේ මේ සම්මා දිට්ඨිය කියන එක ලේසි වැඩක් නෙවෙයි.
මම හිතන්නේ ඔය කියන එව්වේ මට තව පොඩි දෙයක් තුර දැන් අන්තිමට බැලුවාම දැන් ඔය ඔය පහ පහ ඔය ඔය ඇහෙන එක පේන එක ඔය ටික අතරට මේ මන කියන එක මුල් වෙනවා කියලා. අර මේ හාමුදුරුවෝ එක දවසක් උපමාවකට කිව්වා මේ අර මකුළු දැල වගේ මකුළු දැලේ ඇඟිලි පහක් කියන අර මේ මකුළු දැලක මැද මකුළුවා ඉන්නවා වගේ මේ මන කියන එක එන්නේ. එහෙම කිව්වා. මට ඒක හරියට තේරෙන්නේ නැහැ. නමුත් මට හිතෙනවා දැන් ඇහැට වුණත් කනට වුණත් දැන් දැන් ඉන්ද්‍රියකට වඩා දැන් මේක මේ මන කියන එක තම තමම තියෙනවානේ. ඇහි කනේ නාසේ දිද අන්තිමටේ මන කියන එකත් පවතින්නේ කියලා. ඔය අවිද්‍යාව ඔක්කොම ගුලිය තියෙන උතර කියලා.
නෑ, උතන මෙහෙම එකක් තියෙනවා. ඔය සමහර වෙලාවට ඒ දකින පිළිවෙලක් පෙන්නන ඔය උන්නාබ බ්‍රාහ්මණ සූත්‍රේම ඉස්සෙල්ලා මේ අසකන නාසය දිව කය කියන ඉන්ද්‍රිය පහ තේරුම් ගන්න ඕන.
එහෙම
ඒක පිරිසර දකිනකොට දැන් ඒවට පිළිසරණ මනස. ඊළඟට ඒකෙන් කියන්නේ මේ මේ මනස කියන්නේ මේ මනස ඇතුලේ ඔය පස් දෙනා ඉන්නවා කියන එක නෙමෙයි. එහෙමයි. මනස කියන්නේ ඒ වගේම එක්කෙනෙක්.
එහෙමයි.
ඒකයි අර දැන් කිනිඳුන් කාරයෝ 5 දෙනෙකුයි විශේෂ එක්කෙනෙකුයි කියලා නෙමෙයි දාන්නේ 6 දෙනෙක්ම. ආයතන 6ම එක. එතකොට මනස කියන එකත් මේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන්ම හැදෙන එකක්.
එහෙමයි.
හිතන්න පුළුවන්කම. අහන්න පුළුවන්කම වගේම තමයි හිතන්න පුළුවන්කම.
එහෙමයි. හැබැයි අරකට ප්‍රීසර්ණ කියලා මනස පොඩ විශේෂ කරලා තියෙනවා නේද? ආයතන වලට.
ඔව් ඔව්. ඒත් දැන් ඔය ඔය මුළු සිද්ධිය කිව්වට දැන් අපිට එකපාරට ඔතෙන්ට පණින්න බෑනේ. එතකොට ඒක ක්‍රම අපිට එක ආයතනයක් කරන් ඒක ගැන හොඳට බලන්න පුළුවන්. එතකොට මේ ආයතනෙම නම් මේ ආයතනෙත් මෙහෙමයි නේද කියලා ඒ එහෙම අනරිත එකතරේම හය ගැන අවබෝධ වෙන්නත් පුළුවන්. නැත්තම් අපිට මනස පැත්තකින් තියලා මේ 5 දෙනා නිකන් එක වගේනේ. හැකනාසය පය කියන එක.
එහෙමයි.
අන්න එහෙමත් ගෝචර වෙන්න පුළුවන්. ඒ 5 දෙනාව තේරුම් ගත්තාම ඊළඟට මනස තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒක එක එක්කෙනාට වෙනස් වෙනවා. හැබැයි කොහොම හරි මේ 6 දෙනාම එකම වගේ.
එහෙමයි.
අවිද්‍යාව නිසාමයි පවතින්නේ කියන එකට එන්න වෙනවා.
එන අවිද්‍යාව නිසාමයි සලායතන.
ඔව්.
අවිද්‍යාව ඇති කල්ලි ආයතන 6 ඇත.
ඔව්.
අවිද්‍යාව ඇති කල්ලි තණ්හාවත් ඇත.
ඔව්.
අවිද්‍යාව ඇති කල්ලි ජරා මරණත් ඇත.
අවිද්‍යාව ශේෂයක් නැතුවම ඉතුරුක් නැතුවම නිරෝධන නිරෝධ කියන්නේ අයි නැත කතාවක් නෙමෙයි ආ ඉපදිලාම නැහැ.
එහෙමයි. එහෙනම් අර කියන ඉන්න විදියක් නැහැ.
ඔව්. අර ස්ටීම් පූල් එකේ වතුර හිඳුනා වගේ.
එහෙමයි.
6 දෙනාට අර්ථයක් නැති වෙනවා. පීනන්න විදියක් නැහැ.
එහෙමයි. එතකොට මහත්තයාගේ ඔය පිළිවෙලක් වගේ තියෙන්නේ මොකද්ද? ඔය පිළිවෙලේ තියෙන වටිනාකම මොකද? ඕක දැන් මාරු කරලා දාන්නත් පුළුවන්ද?
මොනවද?
දැන් අවිද්‍යාපත්‍ය සංඛාරා. සංඛාරපත්‍ය විඤ්ඤාණ. විඤ්ඤාණපත්‍ය නාම රූප. නාම රූපපත්‍ය මේ සලායතන පස්සෝ මේ එහෙම පිළිවෙලක් වගේ තියෙනවනේ. දැන් මේ ඇත්තල මේ කිව්වහම දැන් ඕක මාරු කරන්නත් පුළුවන්.
මාරු කරන්නත් පුළුවන්. ඒක දකින්න ඉතින් ඒ නුවණක් ඕන. ඒ කියන්නේ එකකට එකක් අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍යවීමක් තියෙනවා. ඕක ඉතින් විස්තර වෙන්නේ අර නාම රූප විඥාන දෙකේ තමයි. හොඳට අර බටමිටි දෙකක් උපමාවක් දීලා හැම.
එහෙමයි.
විඥානේ නාමයට ප්‍රත්‍යයයි නාම රූපේ විඥානයට ප්‍රත්‍යයයි.
ඒ වුණාට අර දැන් නැතිකරන්න කියන එක ගත්තහම තණ්හාව නැති කරන්න පුළුවන් කියලා ගන්න යන්නේ කොයි වෙලාවෙම?
නෑ, ඕක නැති කරනවා කියන්නේ අපි ওই වචන කියනකොට එක එක විදිහට එනවා. නැති කියන්නේ නිරෝධ අදහස ගත්තොත් ඔය ඔතන තියනනේ ජාති 12ක් නේද? අවිද්‍යාවෙන් පටන් අරන් දුකට යන ඒ 12න් ඕන එකක් නිරෝධ වුණා කියලා හිතන්න. නිරෝධ කියන්නේ දැන් නූපදින ගතියට මේ නිරෝධ කියන්නේ නැති වුණා නෙවෙයි ආ නූපදින අනුත්පාද කියන එක මොකක් හරි යතන එකක් අනුත්පාද නම් ඔය ඔක්කොම අනුත්පාදයි. ඒ කියන්නේ නිරෝධයි.
එහෙමයි.
ඒ කියන්නේ ඔය හැම එකටම වෙන වෙනම බැලුවත් අවිද්‍යාව ප්‍රත්‍ය වෙලා අවිද්‍යාව මතමයි ඔහම දෙයක්. ඒවටමයි ලෝකේ කියන්නේ ඇත්තටම. ලෝකය කිව්වත් දුක කිව්වත් දැන් අපි අර දුක කියන වචනේ දැම්මේ නැතුවට අනිත් පැන් වලත් තියනවා ඔය දුක කියන එක. මොකද ඔය හැම එකක්ම අර සංඛාර කියන ධර්මතාවයට යටත් වෙලා තියෙනවා. අර විද්‍යාවට විතරන්නේ සංඛාර. ඒ කියන්නේ සකස් වෙන.
එහෙමයි.
ඔක අපි ආයේ කෙටි කරලා ගන්නවානේ මේ ස්කන්ධ පහකට. පංචස්කන්ධ කියලා පංච උපාදාන නේද? රූප වේදනා සංඥා සංඥාන. දැන් මේ පංච බැලුවත් සංකාර
එහෙම
කජ්ජණේ තියෙනවා. රූපං රූපං රූපත්තාය සංකතං අபிසංකරොන්ති इति සංකාරෝ. මේ රූපේ රූපේ පිණිස සකස් කර ගැනීමක් තියෙනවා. ඒ වගේ ජාති පහටම කියනවා.
එහෙමයි.
එතකොට ඒ සංකාර කියන එක එතකොට අවිද්‍යා ප්‍රත්‍යයෙන්මයි ඒ සංකාර ඒකමයි දුක කියන්නේ. සංකාර දුක්ඛේ.
එහෙමයි.
ලෝකයේ කියන්නේ
එහෙමයි.
ඒ වුණා තමයි ඔය මේ 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 ත්‍රිපිටකයේ හැමතැනම විස්තර වෙන්නේ ඔන්න ඔය කරුණ ටික එක එක විදිහට. මොකද මේ මේ එක එක කෙනාට ඔක ගෝචර වෙන තැන් වෙනස් වෙන්න පුළුවන්.
එහෙමයි. අර විභජ්‍යවාදී කියලා කියන්නේ මං හිතන්නේ මහත්ය ඕක නේද? ඒ කියන්නේ එක එක කෙනාට තේරුම් ගන්න පහසු වෙන්න ඕක පුළුවන් තරම් විස්තර කර විස්තර කර කර දීලා තියෙනවා. සමහර කෙනෙකුට කෙටි ධර්මතාවයකින් එහෙම නැත්නම් ධර්ම පදයක් කියනකොට ඒක වැටෙනවා. සමහර අයට එහෙම විස්තර කරලා විස්තර කරලා විස්තර කරලා දෙන්නත් ඕනේ.
ඔව්. සමහරු ඉතින් විස්තර කිරීමට අහු වෙනවා මේ දකින්න ඕන එක මග ඇරෙනවා.
එහෙමයි. කියන්නේ දැනුමට අහු වෙනවා වගේ.
ඔව් වචන ටික පාඩම් කර කර ඉන්නවා මේ මොකටද කියන එක දන්නේ නැතුව.
එහෙමයි.
තවක දැන් අර සාරාංශ කළොත් අභිධර්මයේ රූප චිත්ත චෛතසික කියලා ඔය ලෝකේ තියෙන සේරම ටික ගොනු කරලා තියෙනවා.
එහෙමයි.
ඒ ටික තියෙන්නේ ඕකේ අසංකත බව තේරුම් ගන්න මේ මේ ඒ සංකතේ තමයි අපි ඉන්නේ අර පැවැත්ම කියන එකේ.
එහෙමයි.
ඒක තේරුම් ගැනීම තුල තමයි අසංකත ඒ සකස් වෙන්න බෑ.
එහෙමයි.
වෙන්නම බැරි සිද්ධියක්. අහුත්තා සම්බූතං. ඈ.
එහෙමයි. ඒ කියන්නේ ඇත්තම කියනවා නම් දැන් අපිට ඔය පේනවා කියන එකත් බැලුවහම ඔය පේන එකේ වෙන්නම බැරි සිද්ධියක් තමයි පේන්නේ.
අන්න හරි.
මේ මේකේ ඇත්ත සිද්ධිය අපිට කොහොම හරි පේන්න ඒ නිසා තමයි අපි රැවටෙන්නේ.
ඔව් අපි ඔය පෙනීම කියන තැනත් නෙමෙයි අල්ලන්නේ පෙනුන දේ.
එහෙමයි. අපි එළියටමනේ අපිට අහු වෙන්නේ එළියේ යමක් තියෙනවා කියලා. එතකොට අර හිතෙනවා ගැටෙනවා.
ඔව්. ඒකට හුඟක් වෙලාවට මේ විදර්ශනා කරනවා කියලා අල්ලන්නේ විදර්ශනා කරන්න ඕන තැන නෙවෙයි.
එහෙමයි.
කොතනද හරියට තේරුම් ගන්න ඕන මේ මේ
එළියේ තියෙන දෙයක් දර්ශනය කරන්න දර්ශනා කරන්න ගියාම එතන දැන් පටන් ගන්න තරම අපි වරද්දගෙන තමයි පටන් ගන්නෙ.
ඔව්. හැබැයි මෙහෙමයි. ඔක ඉතින් අපි පටන් ගන්නත් දැන් එතනින් පටන් ගන්න වෙනවා. එතනින්ම හොයන්න පටන් ගන්න වෙනවා.
එහෙමයි.
ඒ අවබෝධ වෙන්න ඒකේ ඒ අර මුලින් රූපය කියලා හිතපු එක නෙමෙයි ඊළඟට රූපය වෙන්නේ. අවබෝධයේ මත يعني ප්‍රඥාව මත වෙනස් වෙන එකක් නේද දැක්ම.
එහෙමයි.
පැහැදිලිද අනිත් අයට මොනව හරි අහන්න තියෙනවද?
එහෙමයි එහෙනම් තෙරුවන් සරණයි මහත්මයා. පින් සිද්ධ වෙනවා.
තෙරුවන් සරණයි.
මම අහන්නේ
ඒ කියන්නේ දැන් අපි දැන් විදර්ශනා කරන්න ඕනේ යන මහත් පැනල් දොන්නේ අර අපිට ඒක හදන්න තැන තමයි මා කරන්න ඕනේ ඒක නෙමෙයි.
ඔව් ඒක දේ නෙමෙයි ඒක තමයි කියන්නේ හදෙන ස්වභාවයයි අපි අල්ලන්න ඕන.
ඔව් අපි මතක පලේ ගැනන්නේ බලන්න රූපය ගැන තමයි අපි කියන්නේ. ඒක නිසා අපි මේ පෙනෙන දෙය يعني සැකසීම පිටපත තමයි බලන්න ඕනේ. මේ එතන තමයි අනිත්‍ය මෙනේ කරන්න ඕනේ. අනිත්‍ය වන්න.
ඔව් මකද ඒ හැදෙන තැනම අපි ඇත්ත දැක්කොත් හැදෙන්න බෑනේ.
පස්සේ බලන්න කිසි දෙයක් නෑ අපිට පෙන්නේ අර ක්‍රියාකාරීත්වයේ විතරනේ එතන පේන්න තියෙන්නේ තේරෙන තමයි මේ මහත් එක්කෙනාගේ කියන්නේ මෙතන සාක්ෂාත් වෙන්නේ.
එතකොට ඔය අපිට අල්ලන්නම බැරි තැන තමයි ඔය මේ මම ඉන්නේ. එතනම අල්ලනකන් මම කියන එකෙන් මිදෙන්න බැරි වෙනවා. එහෙමයි. දැන් අපි වෙන තැන් වලින් මේක හිස් කළාට තව එකක් ඉතුරු වෙනවා. කියන්නේ සක්කාය දිට්ඨියට දෙන්න අනිත් තැන් හෙව්වට. ඒ මුලම අල්ලන්න ඕන. ඒ කියන්නේ අර ගහ ගලවන්න කියන්නේ මුල් ටිකම ගලවන්න කියලානේ. අතු කපලා හරියන්නේ. දැන් හටගන්න තැනම හරියට හොයාගන්න ඕන. ඒ හටගන්න බේස් එක තමයි මේ ආයතන 6 කියන්නේ. ආයතන 6 කියන්නේ ඔය ඒක මුලටම ආවහම ඔය ක්‍රියා 6 ඒ ක්‍රියා 6 හතරකට අඩු වෙනවා ditta sutamuta viññāta කියලා.
එහෙමයි.
මොකද මුත්ත කියන එකේ ක්‍රියා තුනක් තියෙනවානේ. කයෙන්, දිවෙන්, නාසයෙන් තුනම මුත කියන එකට අයිති. එහෙනම් ඒ තුන එකක් වෙනකොට ditta sutamuta viññāta.
ඒකම තමයි විද්‍යාව කියලා කියන්නේ මාතකනේ දෙක.
එතනම තමයි මේ සංහාව උපදින තැන, අවිද්‍යාව වෙන තැන.
ඒක තමයි මේ ඔය එක ආයතනයකින් අපිට ඒක ඒ වඩන විදිහ අපි වර්ධනවත් ඇත්තටම මාතේ කියනවාගේ එතන කෙනාට වෙනස්. ඉතින් අර සමාඩ තමයි කෙනෙක් කියන්නේ එහෙම වෙන්න පුළුවන් ප්‍රෝතේන් වෙන්න පුළුවන් ගන්නේ.
එක ආයතනකින් මේ ඇත්ත දැක්කෝ ආයතන හයම මේ වගේ කියලා දකින්න අපහසු නේද? කියන්නේ මොහොතේ එක තැනකින් වතුර බීලා බැලුවොත් මේ හැමතැනම ලුණු රහයි කියලා තේරුම් ගන්න අපහසු නෑනේ.
එහෙමයි.
හැමතැනින්ම බීලා බලන්න ඕනේ
නෑනේ.
එහෙමයි. ඒ වගේ
මොහොම් පැහැදිලි
මේ හොඳයි හොඳයි ඒ වන් සරණ
ඉන්න